27:2 යටතේ ප්‍රශ්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ අහන්නට පෙර මම ඇත්තටම මේකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මොකද ගරු ජනාධිපතිතුමාත් IMF ප්‍රෝග්‍රෑම් එක ගැන
අපි විවාදයක් පටන් ගත්තා නේ.
ඒකඟතාවයක් ටේබල් කරලා තිබෙන පසුබිමක් තුළ තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් PLC සහ ලංකා හොස්පිටල්ස් PLC යන සමාගම් වල රජයේ සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් යෝජනා කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හිමිව තිබෙන බව වාර්තා පළ වෙලා තිබෙනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හිමුණු මොහොතක මං හිතන්නේ මේ ප්‍රශ්නෙන් කාටවත් පැන යන්න බෑ. මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නෙට අදම උත්තරයක්. මේ තත්ත්වයේ හේතුවෙන් පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්න හැටියට මං ඉදිරිපත් කරනවා. ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.5% කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් PLC හි එම කොටස් විකුණා දැමීමට රජය තීන්දු කර තිබෙන්නේ. ඒ තීන්දු අරන් තිබෙන්නේ කවුරෙකු විසින්ද? එම තීරණය ගනු ලැබුවේ කවර පදනමකින්ද? ඒ පදනම මේ පාර්ලිමේන්තුවට විස්තරාත්මකව හෙළිදරව් කරන්නේද? ශ්‍රී ලංකා ටෙලිකොම් PLC සමාගම 2012 වසරේ සිට 2022 වසර දක්වා ලබා ඇති බදු ගෙවීමෙන් පසු වාර්ෂික ලාභය profit after tax මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? එම වසර 10 තුළ කොපමණ මුදලක් කොටස් හිමිකාරීත්වය වෙනුවෙන් ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට ශ්‍රී ලංකා ටෙලිකොම් PLC විසින් වාර්ෂිකව ගෙවා තිබේද? මෙතෙක් කලක් එසේ ටෙලිකොම් PLC වෙතින් භාණ්ඩාගාරයට ලැබුණු ආදායම මින් ඉදිරියට ලබා ගන්නා ආකාරය මේ සභාවට පැහැදිලි කරන්නේ. එම වසර 10 තුළ කොපමණ මුදලක් බදු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් PLC විසින් රජයට ගෙවා තිබේද? මෙරට රහස් තොරතුරු පද්ධතිය ඇතුළු අධි සංවේදී දත්ත පද්ධති සම්බන්ධ වත්කම් රසක් හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් PLC සහ එහි පාලිත සමාගම්වල කොටස් විකිණීම නිසා එම සමාගම් හිමිකාරීත්වය විදෙස් සමාගම් සතුවීමේ අවදානම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන බවට රජයට තහවුරු කළ හැකිද? රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% හිමිකාරත්වය පවතින ලංකා හොස්පිටල්ස් PLC හි එම කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙන්නේ කවරෙකු විසින්ද? එම තීරණය ගනු ලැබුවේ කවර පදනමකින්ද? ලංකා හොස්පිටල්ස් PLC සමාගම 2012 වසරේ සිට 2022 වසර දක්වා ලබා ඇති බදු ගෙවීමෙන් පසු වාර්ෂික ලාභ profit after tax මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? එම වසර 10 තුළ කොපමණ මුදලක් කොටස් හිමිකාරීත්වය වෙනුවෙන් ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට ලංකා හොස්පිටල්ස් PLC විසින් වාර්ෂිකව ගෙවා තිබේද? එම වසර 10 තුළ කොපමණ මුදලක් බදු ලෙස ලංකා හොස්පිටල්ස් PLC විසින් රජයට ගෙවා තිබේද? මැලේසියාවේ කසානා මොඩලය සහ සිංගප්පූරු තෙමසෙක් මොඩලය වැනි රාජ්‍ය වත්කම් කළමනාකරණ ක්‍රමවේදයක් සවරින් වෙල්ත් ෆන්ඩ් මැනේජ්මන්ට් තුළින් රාජ්‍ය හිමිකාරීත්වයේ දරන ව්‍යවසායකයන් ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් ලාභදායී ලෙස රටට හිතකර ආයෝජන අවස්ථා ඇති කරන ආකාරයෙන් සංවර්ධනය කිරීමට රජය උත්සාහ නොකරන්නේ මන්ද? එසේ කරන්නේ නම් එම වැඩසටහන හෙළි කරන්නේද? රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනයට සහ රාජ්‍ය ආදායම් ඉහළ නැංගීමට වත්මන් රජයේ මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයේ හෝ වෙනත් ආර්ථික විශේෂඥයින් උපදේශකින් සතුව ඇති එකම ක්‍රමෝපාය රාජ්‍ය වත්කම් විකිණීම පමණක්. ගරු කතානායකතුමනි, මම නැවතත් වරක් අවධාරණය කරනවා මේ අහපු ප්‍රශ්නයට. මේ අවස්ථාවේ මං පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ IMF ප්‍රකාශයක් පසුබිම් කරගෙන එතුමා ප්‍රකාශ කරලා තිබෙනවා ආයතන ගණනාවක්. ඒව තුළ මේ ටෙලිකොම් ආයතනයවත් ලංකා හොස්පිටල්ස්වත් නැහැ. එනිසා මම බලාපොරොත්තු වෙනවා රජයෙන් මේ මගේ ප්‍රශ්නෙට පිළිතුරක්.
ඔව්, මහින්දානන්ද රජමුතු මහත්තයා.
ගරු කථානායකතුමනි, ස්ථාවර නියෝග 27-2 ඔබතුමාගේ අවධානය යොමු කරනවා. විපක්ෂ නායකවරයාට මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමේදී ඒක පැහැදිලිව සඳහන් වෙනවා. ප්‍රශ්න අවසානයේදී පොදු වැදගත්කමකින් යුත් කරුණක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අදාළ අමාත්‍යවරයාට විධිමත් ලෙස දැනුම් දීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා හෝ පිළිගත් දේශපාලන ලක්ෂණ අසනු ලැබේ. මේකේ තියෙන්නේ කථානායකතුමනි එක් ප්‍රශ්නයක්. අද ප්‍රශ්න 14ක් අහනවා. ඊයේ ප්‍රශ්න 19ක් ඇහුවා. කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ කාලය අපි කාටත් වටිනවා. දැන් අපිට වෙලාවල් දීලා තිනවා කතා කරන්න. කථානායකතුමනි, මේකේ ස්ථාවර නියෝග අනු එක ප්‍රශ්නයක් නම් ප්‍රශ්න 14ක් අහන්න බෑ. ඊයේ ප්‍රශ්න 19ක් ඇහුවා. ඉතින් හැමදාම ඇවිල්ලා කොළපත වගේ ලියාගෙන ඇවිල්ලා ප්‍රශ්න 25ක් විතර අහනවා. ඒ නිසා මේ ඔබතුමා පාර්ලිමේන්තුවේ කථානායකවරයා හැටියට මේ ස්ථාවර නියෝග කරුණාකරලා ඔබතුමාගේ අවධානයට යොමු කරන්න. එක් ප්‍රශ්නයක් නම් එක් ප්‍රශ්නයක්. එමනම් මේ ස්ථාවර නියෝග වෙනස් කළා ප්‍රශ්න 15ක්. නැත්නම් ඇති තරම් ප්‍රශ්න. මේක කොළපතක් වගේ ඇවිල්ලා හැමදාම කියනවා. ප්‍රශ්නයක් නම් ස්ථාවර නියෝග. දැන් අපි කතා කරාම අපිට දෙන්නේ නැහැ අවස්ථාව. ඒ නිසා ගරු කථානායකතුමනි, එක කාටත් සාධාරණ වීතිය ඔබතුමාගේ අවධානය යොමු කරලා එක් ප්‍රශ්නයක් නම් එක් ප්‍රශ්නයක් අහන්න දෙන්න. එහෙම නැත්නම් ප්‍රශ්න 14ක්. ඊයේ 19ක්. ඒ නිසා මේ ස්ථාවර නියෝග අනුව මේ පාර්ලිමේන්තුව කටයුතු කරන ඉතාම හොඳයි ගරු කථානායකතුමනි.
ඔව්, විපක්ෂ සංවිධායකතුමා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්න ලියලා බාර දුන්නම් පාර්ලිමේන්තුවේ පිළියමක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ඇක්සෙප්ට්
කරනවා.
ගරු කථානායකතුමනි, දැන් පේනවනේ ඔබතුමාට තමයි ඇඟිල්ල දික් කරන්න. දැන් ඔබතුමා තමයි මේ වැරද්ද කරේ කියලා එතුමා කියන්නේ. ඒ නිසා හෙටින් පස්සෙවත් ඔබතුමා එක් ප්‍රශ්නයකට සීමා කරන්න. ඔබතුමා නීතිය ස්ථාවර නියෝග හරියට ඔබතුමා ක්‍රියාත්මක කරන්න.
ඔව්, විපක්ෂනායකතුමා.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අසන්නට මම අනුගමනය කරලා තිබෙන ක්‍රමවේදය, ඒක සම්ප්‍රදායට අනුව මම ප්‍රශ්න අහලා තිබෙනවා. මේ පුටුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නකොටත් ප්‍රශ්න අහපු ආකාරයටම තමයි ඒ කර්තව්‍යය මම ඉෂ්ට කළ තිබෙන්නේ. ඉතින් මට පිළිගන්න පුළුවන් අහන ප්‍රශ්න හොඳට රිසර්ච් කරලා අහන්නේ, බැරෑරුම් ප්‍රශ්න, රටට වැදගත් ප්‍රශ්න, ජනතාවට වැඩදායි ඵලදායි ප්‍රශ්න, ඒවා අහනකොට ඉතින් යම් යම් අයට අපහසුතාවෙන් නැති වෙනවා ඇති. ඒකට මට කරන්න දෙයක් නැහැ. මට මේ විපක්ෂ නායකවරයා
හැටියට සභාවේ කාලය ගැන අවධානය යොමු කළොත් හොඳයි.
විපක්ෂ නායකවරයා හැටියට මටත් වගකීමක් තියෙනවා මේ රටේ 120,000 ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහන්න. ඔබතුමාට මම එකක් කියන්න කැමතියි, කරුණා කරලා දැන් ප්‍රශ්න අහන ගානත් අඩු කරා දෙකට, දෙකයි අහන්න පුළුවන්. දැන් ඒකෙත් ප්‍රශ්න අහන ආකාරය ගැන මට උපදෙස් දෙන්න එපා. මේකේ සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදාය ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලීමක් කරා.
හරි, ඒ සම්ප්‍රදාය අපි රීත්‍යානුකූලව සකස් කරගන්න.
කථානායකතුමනි,
ඔව්,
මේ විපක්ෂ නායකතුමා අසූ ප්‍රශ්නෙට ඉතා සමාන ප්‍රශ්නයක් දෙසැම්බර් 8 වෙනිදා ගරු අතුරුලි රත්න ස්වාමීන් වහන්සේ අහලා අපි පිළිතුරක් ලබා දීලා තියෙනවා. මේකට පිළිතුරක් ලබා දීම අපහසුයක් නෑ. නමුත් මේ ප්‍රශ්නේ වැදගත්ම කොටසකට පිළිතුරු ලබා දී යුත්තේ විදුලි සංදේශ අමාත්‍යංශයේ ටෙලිකොම් ආයතනයේ බාර. ඒ අමාත්‍යවරයා මේ දිනවල විදේශගත වී සිටින බැවින් අමාත්‍යංශයේ ලිඛිත ඉල්ලීමක් කළා කියලා මේ සඳහා කල් ගන්න කියලා. ඒ නිසා මම කල් ඉල්ලනවා මේ සඳහා.
හරි, බොහොම ස්තුතියි. අතුරුලි රතන ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව්, විපක්ෂනායක.
මම සාමාන්‍ය ප්‍රශ්න වලට කල් ගන්න එකට මම මේ ඒවට ඔබ්ජෙක්ෂන්ස් දාන්නේ නැහැ. නමුත් ගරු කථානායකතුමනි, අද ගරු ජනාධිපතිතුමා IMF එකේ ඒ අවබෝධතාවය පිළිබඳව මේ පාර්ලිමේන්තුවට අදහස් ඉදිරිපත් කරා. ඒ අදහස් ඉදිරිපත් කරනකොට එතුමගේ කතාවේ ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ටෙලිකොම් එක ගැනවත් නැහැ, ලංකා හොස්පිටල් එක ගැනවත් නැහැ. එතකොට ඇමතිතුමා හොඳට දන්නවා එතුමා ඉන්න කැබිනට් මණ්ඩලය අනුමැතියක් දීලා තියෙනවා මේ ඩයිවර්සිෂන් ප්‍රෝග්‍රෑම් එක මේ විකුණා දැමීමේ ක්‍රමවේදයට අනුමැතිය එතුමා ලබා දීලා තියෙනවා සාමූහික වගකීම කැබිනට් ඇමතිවරයෙක් හැටියට. ඊට පස්සේ මම ප්‍රශ්නයක් ඒ කියන්නේ ඒ ගත්ත තීන්දුව පිළිබඳව මම ප්‍රශ්නයක් අහනකොට ආයේ අමුතෙන් උත්තර හොයන්න දැන් නැහැ. එතුමා ළඟ උත්තර තියෙන්නට ඕන. මේක බරපතල ප්‍රශ්නයක්. මම නැත්තම් මෙහෙම අභියෝගයකට ලක් කරන්නේ නැහැ. එතුමාට අයිතිය තියෙනවා කල්ගන්න. නමුත් මේකට කල්ගන්න අයිතියක් නැහැ.
එතුමා සභාවේ
වගකීමක් ඇතුව පළවෙනි ප්‍රශ්නේ මම කැබිනට් මණ්ඩලේ නැහැ. නමුත් මම මේකට වගකීමෙන් උත්තර දෙන්න හැම විටම සූදානම්. නමුත් මේකේ පාර්ශ්වයක් අයිති අමාත්‍යවරයෙක් අමාත්‍යංශය මගෙන් ඉල්ලනවා මේකට කාලයක් ගන්න කියලා. ඒකට කාලය ගැනීම මගේ යුතුකමක්. එතුමා සද්භාවයෙන් මේ ප්‍රශ්නේ අහනවා නම් මම මේ සඳහා ලබා දුන්න පිළිතුරක් තියෙනවා. මේට ඉතා සමාන ප්‍රශ්නයක් වෙනුවෙන් 12 වෙනි මාසේ 8 වෙනිදා ගිය අවුරුද්දේ ඒක පරිශීලනය කරන්නත් එතුමාට පුළුවන්. මේක සද්භාවයෙන් අහනවා නම් කෙසේ වුවත් අර අමාත්‍යංශය මේ සඳහා සම්බන්ධ වූවහම එතුමාට සම්පූර්ණ පිළිතුරක් ලබා දෙන්න මම සූදානම්.
ඔව්
පාර්ලිමේන්තුවේ ප්‍රශ්න මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්නේ වෙනත් අය අහපු ප්‍රශ්න වලට දුන්නු පිළිතුරු පරිශීලනය කරන්න නෙමෙයි. මම ප්‍රශ්නයක් අහන්නේ උත්තර බලාපොරොත්තු වෙන්නේ.
හරි.
දැන් කරු කතා නැහැ තුමනි. මෙහෙමයි. මම මේක වැඩිදුර ගෙනියන්නේ නැහැ. ඔබතුමාම සාධාරණව හිතන්න. IMF agreement එකක් ඉදිරිපත් කරාද? IMF agreement එකේ ප්‍රතිව්‍යුහගත කරන ආයතන අතර ටෙලිකොම් ආයතනයක් නැහැ. ලංකා හොස්පිටල් එකක් නැහැ. හැබැයි කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරන්ති වෙනවා ඒ ආයතන දෙකම විකුණා දමන්න. එහෙම විකුණා දමන්නට කැබිනට් මණ්ඩලයේ ගත්ත තීන්දුව ගත්තේ ඉවක් බවක් නැතුවද? ඇනලිසිස් එකක් නැතුවද?
ඒක විවාද
දැනගන්න කැමති. මේ උත්තරේ තියෙන්න ඕන.
ගරු ඇමතිතුමා,
කනායතුමනි, උත්තරය දීම සඳහා සාධාරණ හේතුවක් මත මම කාලයක් හිල්ලුවේ. ඒ අමාත්‍යංශයේ මගෙන් ඉල්ලීමක් කරපුවා මේ සඳහා කාලයක් එතුමාලට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා මට අන්තරෝමතික පිළිතුරක් දීමට බෑ. ඒක එතුමා තේරුම් ගන්න ඕනේ.
ඒ වගේම යුතුය එතුමා උත්තර දෙන්න. අතුරුලි රතන ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නය අහන්න.
ගරු කතානායකතුමනි, අද මාගේ ප්‍රශ්නය ඇසීමට පෙනව ඉතාම සුළු මොහොතක් මා ගන්නවා පහර දීමක් සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න. 2023/3/19 වෙනි දින දිවුලපිරිය ප්‍රදේශයේ පැති විරෝධතාවයේදී මාගේ සම්බන්ධීකරණ ලේකම්වන රංජිත් රාජපක්ෂ මහතාට පහර දීලා ඔහු තවමත් දින ගාණක් රෝහලේ. විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ඔහු ඒ පහර දීපු අය අසංක යන අයත් ඒ වගේම දිවුලපිරිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සුමිත්හා මහින්ද යන අයත් දිවුලපිටිය ප්‍රාදේශීය සභා රියදුරු ගාමිණී යන අයත් පහර දීලා තියෙනවා. ගරු කතානායකතුමනි, දැන් දවස් 4-3ක් රෝහලේ අද වෙනකන් ඔවුන් අත්අඩංගුවට අරගෙන නැහැ. ඒ නිසා ඔබතුමාගේ විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතුමාගේ අවධානය මේ සඳහා යොමු කරලා මේක විමසා බලන්න කියලා ඉතාම කරුණාවෙන් මේ අවස්ථාව ඉල්ල හිටිනවා. ගරු කතානායකතුමනි, මගේ ප්‍රශ්නය මාද යොමු කළ ප්‍රශ්නය ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමතියි. ගරු කතානායකතුමනි, අද මෙවර මහකන්නේ සැලකුවුතු මට්ටමකින් අස්වැන්න ලැබෙමින් පවතින බව අපි කවුරුත් දන්නවා. කලට වැසිවැසීම ඒ වගේම අවශ්‍ය කරන කෘෂි ද්‍රව්‍ය ලබා දීම ආදී හේතුවෙන් සිදුවීම නිසා මෙවැනි වාතාවරණයක් යටතේ වෙළඳ අමාත්‍යංශයේ මගින් විශාල සහල්තුගයක් ආනයනය කරලා තියෙනවා. මම හිතන්නේ ඔබතුමන්ලා සංඛ්‍යාලයකන දන්නවා. ඒ අනුව වෙළඳ පොලේ සහල් මිල්ල පහත වැටි ඇති අතර සහල් නිෂ්පාදකයන් වී මිලදී ගැනීම ඉතා අඩු මුදලකට මිලදී ගැනීමට සිදුව තියෙනවා. මේ වාතාවරණය යටතේ ගොවියන් ලක්ෂ ගණන් අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එමෙන්ම මේ වන විට බිත්තර ආනයනයේදී එවැනි ප්‍රශ්න ගණනාවක් ඇති කරලා තියෙනවා. ආනයනය කිරීමට නියමිත බිත්තරවල අහිතකර සෞඛ්‍යමය ගැටලු මෙන්ම දේශීය බිත්තර නිෂ්පාදකයන් බරපතල ප්‍රශ්න ගණනාවකට ඒ බිත්තර ආනයන නිසා මුහුණ දීලා තියෙනවා. රටේ බරපතල මූල්‍ය අර්බුදයක් තියෙනවා. IMF එකෙන් කියලා නැහැ, මම දන්න හැටි බිත්තර ගෙන්නන්න එහෙම ඒවා කියලා නැහැනේ. මිනිස්සු මේ අමාරු තත්ත්වයන් යටතේ හැඩගැහෙමින් පවතිනවා. යම්කිසි ආකාරයක දේශීය ආහාර රටාවකට ඒ වගේම අර පිරිමැස්මකට පුරුදු වෙමින් තියෙනවා. විශේෂයෙන්ම මේ මහකන්නේ වැඩිම අස්වැන්න ලැබෙන මොහොතේ තමයි ගරු කතානායකතුමනි සාල්ලා නයනය කල්ලා තියෙන. කාගේ අනුදැනුමක් ඇතුවද කෘෂිකර්ම ඇමරතුමා ඒ වෙළඳ හා පාරිභෝගික ඇමරතුමා ඇති ඉන්දු ගන්නකොට විමසුවද මා අපි සභාවේ කිසි දෙනෙක් දන්නේ නැහැ. මේවා සරල ප්‍රශ්න වෙන්න පුළුවන්. අද ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව ගරු කතානායකතුමනි මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මා මේ සභාවේ අද දින අහන්නේ. රටේ බරපතල මූල්‍ය අර්බුදයක් පවතින අවස්ථාවක රටේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා ජාතික මෙහෙයුමක් දියත් කළ යුතු තියෙනවා. ඒ සඳහා තිබෙන සම්බාධක සලකා බලන්න ඕන. උදාහරණයක් ලෙස අප පසුගිය වසර තුළ ගෙවතු 70,000ක් පමණ වගා කිරීමට බීජ බෙදා දී පුහුණු වීම හා පොහොර නිෂ්පාදනය සඳහා මඟ පෙන්වුවා. ඒ සඳහා ගරු අමාත්‍යතුමාගේ අපට සහාය ලැබුණා. ඔවුන්ගේ නිර්දේශයත් අපි ලබා ගත්තා. අතිවිශාල පිබිදීමක් ඇති වුණා. නමුත් මෙහිදී මෙවැනි කටයුත්තක් රජයේ මෙහෙවීමෙන් හා මහා පරිපාලන ලෙස සිදු කිරීමෙන් තොරව මෙවැනි කටයුත්තක් ගරු කතානායකතුමනි සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ මෙවැනි ගෙවතුවකා සඳහා අතිවිශාල ගැටලු වී ඇත්තේ වඳුරු, දඬුලෙන්, මොනරු ආදී සතුන්ගෙන් වන මහා පරිමාණ වගාපාලුවයි. මෙවැනි බාධක සඳහා අද වෙනතුරු අපට කිසිම විසඳුමක් ලැබිලා නැහැ. මේක ගොවි ජනතාවගේ විශාල මැසිවිල්ල. අද IMF වෙන එක ගැන කතා කරනවා. ලැබිච්ච සොච්චා මුදල ගැන උඩපණිනවා. මේකෙන් මහා උත්තරයක් ලැබෙයි කියලා කියනවා. ලාභ ලබන ආයතන විකුණනවා. මේකද රටේ ජාතික ප්‍රතිපත්තිය. ඉතින් විශේෂම ගරු කතානායකතුන් මේ අවස්ථාවේදී මේවට එළවලු මිල ඉතාම නරක විදිහට පහළ බහලා තියෙනවා. ඒක පාරිභෝගිකයට හොඳයි. රජයට ගත හැකි තීන්දුව බොහෝ තියෙනවා. පසු අස්සසුණු තාක්ෂණයේ කිසිලෙසකින්වත් රාජ්‍ය මට්ටමකින් ක්‍රියාත්මක කරෙන්නේ නැහැ. ගොවිතැන් කරනවා කියන්නේ පොහොර දෙන එකයි බලන් ඉන්න එකයි නෙවෙයි. සමස්ත ගොවිතැනට ජාතික සැලැස්මක් සහිතව අනිත් අදාළ අමාත්‍යංශ ඒකාබද්ධ කරගත්ත විශේෂයෙන් මෙවැනි ආර්ථික අර්බුදයක් තුළ අත්‍යවශ්‍ය කාරණයක් ගරු කතානායකතුමනි. විශේෂයෙන් මා කියන කැමති ගරු කතානායකතුමනි වැදගත් සභාවේ ආහාර සංස්කෘතියේ විශේෂ වෙනසක් එන්න ඕන. උදාහරණයක් අපි කැරට්, ගෝවා, එළවලු විශාල වශයෙන් ලැබෙනවනම් ඒවා විශාල වශයෙන් පරිභෝජනය කිරීමට ජනතාවට විශාල දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. මෙච්චර ප්‍රමාණයක් අස්වැන්න ලැබිලා තියෙනවා කියලා. අපි ඒ වෙනුවට පරිප්පු තවමත් ගෙන්න ගන්න. වැඩියෙන් පරිප්පු ගන්නවා. අපි විකල්පයක් සඳහා, ඒ කියන්නේ ගොවි ජනතාව නගා සිටුවන ජාතික සැලැස්මකින් තොරව IMF එකේ හෝ ලෝක බලවතුන්ගෙන් ලැබෙන සොච්චම් මුදලකින් තමන් උඩ ගිහිල්ලා හිතනවා නම් මේකෙන් ඔක්කොම වෙයි කියලා මා කියන්න කැමති. මාස 4කින් අපි බලමු කියලා. ගරු කතානායකතුමනි, රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට මොකද්ද තියෙන වැඩපිළිවෙල? ජාතික සැලැස්ම කෝ? මහා කන්නේ අස්වැන්න එමින් තිබේදී පිටරටින් සහල් ගෙන්වීම අනුමත කරනවද? එවැනි සහල් ආනයනය කිරීමේදී ඔබතුමා සමග සාකච්ඡා කළේද? බිත්තර ආනයනයේදී ඇතිවී ඇති ගැටලු දේශීය බිත්තර නිෂ්පාදකයන් අසීරුතාවයට පත් වී ඇති බව පිළිගන්නේද? බොහොම ස්තුතිගරු කතානායකතුමනි.
අරු කතානායකතුමනි, අපේ අතුරලී රතන ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයට පිළිතුරු මම ඉදිරිපත් කරන්න කැමතියි. පළවෙනි ප්‍රශ්නය උන්වහන්සේ අහනවා, රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමේ වැඩපිළිවෙල සකසා ඇද්ද කියන එකට පිළිතුර. මේ වෙනුවෙන් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඇත. එසේම මා අමාත්‍යාංශයේ විසින් සිදු කරන ආහාර සුරක්ෂිතතාවයට අදාළ කාර්යයන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පූර්ණ සහයෝගයක් ලබා දෙයි. දෙක, මහකන්නේ අස්වැන්න එමින් තිබියදී පිටරටින් සහල් ගෙන්වීමට ඔබ අනුමත කරන්නේ දයන් මා ජනතාවේ පරිභෝජන සඳහා වී අස්වැන්න ප්‍රමාණවත් නොවන කාලවලදී පමණක් සහල් ආනයනයට එකඟතාවය ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වේ ඇත. තවද වී අස්වැන්න අතිරික්තයක් පවතින අවස්ථාවලදී සහල් අපනයනය කිරීමද නිර්දේශ කර හැක. මේ කාරණයේදී කියන්න කැමති අපේ රතන ස්වාමින් වහන්සේට, මහකන්නේ අස්වැන්නෙනකොට සහල් ගෙනාවේ නැහැ. මේ සහල් ගේන්න හේතුව තමයි ඒ වෙලාවේ ඇත්තටම මුලින් තිබුණ ප්‍රශ්නයක්. ඔබ වහන්සේ දන්නවා මේ ආණ්ඩුවේ මම අමාත්‍යවරයා වෙනකොටත් ඒ වෙලාවේ සහල් මිල වේගෙන් වැඩි වුණා. මෝල් හිමියන් සහල් සංගවාගෙන හිටියා. වී රුපියල් 200ට උඩින් තිසමහාරාම් ප්‍රදේශයෙන් අරගෙන ආවා. රුපියල් 518 හාල් කිලෝ එක විකිණෙන තත්ත්වයකට පත් වුණා. ඒ වෙලාවේ තමයි කැබිනට් මණ්ඩලය තීන්දුව කරේ ඉන්න ආමඳුර කියන්න. ඒ වෙලාවේ තමයි තීන්දුව කරේ රුපියල් 18,500ට හාල් කන්න බැරි නිසා මේ රටේ පාරිභෝගික ජනතාවට සහනයක් වෙන්න සහල් සංගවත්ගෙන තිබුණ නිසා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. සහල් යම් ප්‍රමාණයක් ආනයනය කරා. ආනයනය කරන්නේ අවශ්‍යතාවය අනුව. ඒ වෙලාවේ සහල් වැඩිපුර ප්‍රමාණයක් ගෙනෙන අවස්ථාවයි මම ඉදිරිපත් වෙලා අවස්ථා ගණනාවකදීම කැබිනට් මණ්ඩලෙත් මේ හැමතැනකදීම ඒකට විරුද්ධ වෙලා අවසාන මට්ටමකදී පාලනය කරගත්තා නමුත් මම පිළිගන්නවා අවශ්‍ය ප්‍රමාණයට වැඩි යම් ප්‍රමාණයක් ගේන සිද්ධ වුණා කියලා ඒ වෙලාවේ ගෙනාම ඒක ඒ නිසා යම් ගැටලුවකුත් නිර්මාණය වුණා කියලා. කෙසේ වෙතත් අද ගොවි ජනතාව මේ රටේ ජනතාවට අවශ්‍ය බත සැපීමේ වගකීම බාරගෙන තියෙනවා. ඒ නිසා ඒ අය සාර්ථක මහකන්නයක් දැන් අවසන් කරලා තියෙනවා. මේ වෙලාවේ වීඑස්එන් කවුරුත් කිව්වේ 120කින් අඩු වෙනවා කිව්වා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ 30කින් අඩු වෙනවා කිව්වා. නමුත් මෙට්‍රික් ටොන් 133කට වැඩි ප්‍රමාණයක වීඑස්එන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ මිලදී ගැනීමේ වැඩපිළිවෙල මේ වතාවේ තීන්දුවක් ගත්තා දිසාපතිවරු හරහා ප්‍රාදේශීය ලේකම්වරු හරහා වීමිලදී ගැනීමේ වැඩපිළිවෙල යාන්ත්‍රණයක් සකස් කරා. ඒ අනුව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යවලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරු තෝරගත්තු වීමෝල්වලින් වීමිලදී ගැනීමේ කටයුත්ත සිද්ධ වෙනවා. ඒවයි යම් යම් අඩුපාඩු වෙච්ච බව මම පිළිගන්නවා. මටත් ඒවා වාර්තා වෙලා තියෙනවා. මටත් පුළුවන් විදිහට මම දිසාපතිවරුන්ට කතා කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න. වී මිලදී ගැනීම. එතකොට වී මිලදී ගැනීම දිසාපතිවරු හරහා සහ ප්‍රාදේශීය ලේකම්වරු හරහා ක්‍රියාත්මක කරන්නේ සුළු පරිමාණ මූල්නිමියන්නේ. මොකද මේ මූල්නිමියන්ට තමයි මේ මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. වී මිලදී ගැනීමට රජයේ නිලධාරිනුත් සම්බන්ධ වෙනවා. ලේකම්වරයාගේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණයෙන් ඒ වී මිලදී අරගෙන ඒව සහල් බවට පත් කළා. මේ රටේ 128කට වැඩි ජනතාවට නොමිලේ සහල් ලබා දෙන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ අනුව දැනටමත් රජය බලාපොරොත්තු වෙන වී ප්‍රමාණය ඇවිල්ලා නැහැ. මොද ගොවියා ගොවි ජනතාව වී ප්‍රමාණයක් තියාගෙන ඉන්නවා. ඒ අය ටිකක් මිල වැඩි වෙනකන් තියාගෙන ඉන්න. ඒ පිළිබඳව අපේ විරුද්ධත්වයක් නැහැ. මොකද ගොවියාට තව මිලක් එනවා නම් කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට මම බොහොම කැමැත්තෙන් තමයි ඒ තීන්දුව ගන්න. ඒ නිසා අපිට ඒ ගිය සතියේ කතා කරේ කැබිනට් මණ්ඩලයේද අවශ්‍ය ප්‍රමාණයට වී එන්නේ නැති එක. එතන රුපියල් 100 බැගින් වියලිච්ච මේ වීත් ඒ වගේම තෙතවි රුපියල් 88 බැගිනුත් ගන්න. ඒතන පොඩි කුඩා පරිමාණ මෝල් හිමියනුත් රැකෙන වැඩපිළික් එක තමයි ඒක තීන්දුව කරලා තියෙන්නේ. සහල් මේ රටේ සහල් ඉංගෙන් පීඩා විඳින දුප්පත් ජනතාවට ලබා දෙන වැඩපිළික් ක්‍රියාත්මක කරා. ඒ වගේම මේ සමග සාකච්ඡා කරාද කියන එක සම්බන්ධව මම ඒකයි කියන්නේ අපිත් එක්ක සාකච්ඡා කරා. ඒ රුපියල් 500/1000 යන එක නවත්තන්න තමයි ඒ වෙලාවේ ගේන්න තීන්දුව කරේ. මම පිළිගන්නවා අවශ්‍ය ප්‍රමාණයට වැඩි යම් ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. ඒකෙන් යම් ප්‍රශ්නයකුත් නිර්මාණය වෙනවා කියලා. ඒ වගේම විත්තරාණයනේදී ඇති ගැටලු නිසා දේශීය විත්තර නිෂ්පාදකයන් අසීරුතාවයකට ලක් වී ඇති බව පිළිගන්නේද කියන ප්‍රශ්නයට පිළිතුර මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරා. විත්තර හිඟයක් ඇති වෙලා තිබෙන නිසා යම් විත්තර ප්‍රමාණයක් ගේන්න කියන එක පිළිබඳව කැබිනට් තීන්දුවක් ගත්තා. ඒ වගේම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූල වෙමින් තමයි මේ කටයුත්ත කරන්න ඕන කියන තීන්දුවක් කැබිනට් මණ්ඩලෙම ගත්තා. ඒ අනුවට අද වෙනකොටත් මම දන්න විදිහට විත්තර ඇවිල්ලා නැහැ රටේ. අද වෙනකොටත් ඇවිල්ලා නැහැ විත්තර ප්‍රමාණයක්. ඒ ගේනවා නම් පැහැදිලිව කියලා දෙනවා අදාළ නිරෝධායන නීති රීතිවලට දැඩිව අනුගත වෙමින් මේ අවස්ථාවට පමණක් සීමා වන පරිදි දේශීය වෙළඳපොළ තුළ පවතින විත්තර හිඟය පාලනය කිරීම සඳහා අවශ්‍යම විත්තර ප්‍රමාණය පමණක් ශ්‍රී ලංකා රජයේ වාණිජ විද නීතිගත සංස්ථා මගින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙනවා. නමුත් මේකටත් හේතුව තමයි පසුගිය වෙලාවේ ගැටලුවක් ඇති වුණා මේ කොවිඩ් සමයේ වෙලාවේ ගොවි පළවල් ඒ කියන්නේ මේ ලේයස් අභිජනන මධ්‍යස්ථාන පහක් වැහිලා ගියා. ඒ වගේම සාමාන්‍යයෙන් අවුරුද්දකට පැටවුන් 85,000ක් විතර බෙදා හරිනවා මේ විත්තර නිෂ්පාදනයට අවශ්‍ය. මේ මතාවේ 34,000කට ඒක පහළට ගියා. මොකද මේ ගොවි පළවල් වැහිලා ගියා විත්තර විකුණ ගන්න බැරි වීම නිසා රුපියල් 10ට 12ට ඒ වෙලාවේ තිබුණු ප්‍රශ්නය නිසා විත්තර කර්මාන්තේ කඩාවැටීමක් වුණා. දැන් නැවත ඒක ප්‍රකෘති තත්ත්වයට පත් වෙමින් යනවා. ඒ නිසා තමයි සීමිත ප්‍රමාණයක් ගේන්න අවසරය ලබා දුන්නේ. ඒත් සෞඛ්‍ය සහ නිරෝධායන නීති රීති වලට යටත්ව තවම මේ වෙනකන් ගෙනල්ලත් නැහැ. කෙසේ වෙතත් මේක තමයි කියන්න තියෙන ඔබ වහන්සේ කිව්ව අනිත් කාරණයට පිළිතුර මේ සත්හානි නිසා ඇති වෙන තත්ත්වය පිළිබඳව අපි පිළිගන්නවා. මම
අමාත්‍යවරයා විදියට වනජීවී අමාත්‍යංශයේ ලේකම්වරයාත් ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා නිලධාරීන් එක්ක ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ වාර්තාවක් නිකුත් කළා තියෙන හෙක්ටර් කොබ්බෑකඩුව පරේක්ෂණ ආයතනයේ ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විදේශීය සහ දේශීය සියලු යෝජනා සැලකිල්ලට අරගෙන තියෙනවා වගේම දැනටමත් ඒ සම්බන්ධව සත්වයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට අදහස් ඉදිරිපත් කරන්න දීලා තියෙනවා. මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔබ වහන්සේටත් මේ සඳහා යෝජනාවක් තිබෙනවා නම් මේ සත්ව හානිය අවම කර ගැනීම සඳහා ඒ යෝජනාව අපි බොහොම ගෞරවයෙන් පිළිගන්න සූදානමින් ඉන්නවා. මේක ටිකක් අමාරු කාර්යයක්. ඉතින් ඒ යෝජනා සියල්ල අවසන් වුණාම යම් ක්‍රමවේදයකට ප්‍රවේශ වෙනවා. මේකට කවුරුත් මේ චෝදනාවෙල්ල කරාට යෝජනාවක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ආමඳුනේ. ඒක තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ඒ නිසා ඔබ වහන්සේටත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් අපි ආරාධනා කරනවා මේ සඳහා සාර්ථක යෝජනාවක් ඉදිරිපත් කරන්න තවම කාලය තියෙනවා. ඉතා කඩිනමින් ඒ යෝජනාව ඉදිරිපත් කරන අපි සූදානමින් ඉන්නවා ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න.
බොහොම ස්තුතියි. තව හර්ෂදී සිල්මෙත්.
එතුමාගෙන් පොඩි පැහැදිලි කිරීමක් මේක සම්බන්ධයෙන් අහගන්න පුළුවන්ද? ඉතාමත් කෙටියෙන් කරු එමතුමා. දැන් මේ V100 ගන්න අවශ්‍යයි කියලා ඔබතුමාලා කැබිනට් පේපර් එකක් දාලා කිව්වා. සහල් V මිලදී ගන්න නිෂ්පාදනය කරන්න හා විකුණනකට ඒකට රුපියල් 6-7ක විතර මුදලක් වියදම් වෙනවා. ඒ නිසා මේ කට්ටියගේ අය කරන අර ස්පෙෂල් මේ සෝෂල් සෙකියුරිටි ලෙවි සමාජ ආරක්ෂණ බද්ද අයින් කරන්න කියලා. එක මට දැනගන්න ඕනේ ඔබලා ඒ සමාජ ආරක්ෂණ බද්ද අයින් කරාද? අයින් කරන්න තීන්දුවක් ගත්තා. හැබැයි දැන් වීමිල බැහැලා සියයට ලොකු මුදලාලිලා 100ට කරගෙන ඔබතුමාලා ඒ තීන්දුව ගත්ත දවසට පස්සේ දා රුපියල් 5කින් වීලම වීමෙන් බැස්සුවා. අද දැන් රුපියල් 75ට 80ට විවිධික විකුණ ගන්න බෑනේ ගරු ඇමතුමා. එතකොට ඒකෙන් සමාජ ආරක්ෂණයට ලැබෙන මුදලත් නැති වෙනවා. ගොවියට ලැබිය යුතු වී වලට ලැබිය යුතු මුදලත් නැති වෙනවා. පාරිභෝගිකයට ලැබෙන සහනයකුත් නැති වෙනවා. එකම දේ වෙන්නේ අර ලොකු ව්‍යාපාරිකයෝ ඔය පැත්තේ තියෙනවා එහෙම කට්ටිය ඔවුන්ගේ මඩිය තර වෙනවා. එච්චරයි වෙන්නේ. මේක කරන්න එපා.
ගෙන යෝජනා පිළිබඳව අපි නැවත සාකච්ඡා කරන්නම්. එම සමාජ ආරක්ෂක බද්ද නැවත පනවනවද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරන්නම්.
සමහර තව තපරද නෑ. මේක අපිට ඕනේ එක පැත්තකින් ගොවි ආරක්ෂා වෙන්න ඕනේ, අනිත් පැත්තෙන් පාරිභෝගික ආරක්ෂා වෙන්න ඕනේ. දැන් මෙතන වෙන්නේ අර හාල්මෝල් ලොකු හාල්මෝල් කාර්ය ආරක්ෂා වෙන එක විතරයි. ඔබතුමා හොඳට දන්නවා අපි ඒ කාලේ ශක්ති සහල් කියලා වැඩපිළිවෙලක් ආරම්භ කරා. ඒකෙන් අපිට පුළුවන් වුණා සහල් නිෂ්පාදකයන්ගේ සම්පකාරයක් කරා දිස්ත්‍රික්ක 8ක මෝල් 200ක් විතර එකතු කරලා සාර්ථකව මේක අරගෙන යන්න. අපි QR කෝඩ් එකක් ගහලා ක්වොලිටි ඇෂුරන්ස් කරලා කාගිල්ස් එකේ සතොසේ කීල්ස් එකේ හැමතැනම වික්කා. අපිට පුළුවන් වුණා ඒ ඒකාධිකාරී කතිපය අධිකාරියත් එක්ක සටන් කරන්න. ඔබට මං හිතන්නේ නැවතත් එවැනි තැනකට යන්න පුළුවන් නම් ওই ඩිස්ත්‍රික් ලේකම්ලා හරහා කරන වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඉන්සෙන්ටිව් එකක් ඇතර නැහැ. ඕන්න මම එන්නම් කියලා දෙන්න කොහොමද කියලා පළවෙනි පාර අපි කරේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
ඔබතුමා ඒක තමයි ඔබතුමා දක්ෂ කෙනෙක්. ඒ නිසා ඔබතුමා මේ පැත්තට ඇවිල්ලා ඒ පිළිබඳව අපිට සාර්ථක යෝජනාවක් ඉදිරිපත් කරනවා නම් ජනාධිපතිතුමාත් අපිත් රජය ඒක බොහොම ඉහළින් පිළිගන්නවා. ඒ වගේම වී මිලදී ගැනීමේ කටයුත්තේදී මම කියන්න කැමති මහා පරිමාණ මෝල් ලිමියන් ගැන නෙමෙයි මේ වතාවේ විශ්වාසයේ තිබුවේ කුඩා පරිමාණ මෝල් ලිමියන් සම්බන්ධව. ඒ අය දැනටමත් වී මිලදී ගැනීමේ කටයුත්තට මැදිහත් වෙලා තියෙනවා. රුපියල් 100 බැගින් මිලදී ගන්නවා. නමුත් ප්‍රමාණවත් පරිදි වී තාම ඇවිල්ලා නැහැ. ගොවින් වී දෙන්නේ නැහැ ඔය කිව්වට. ඒගොල්ල තාම තෙතවි රුපියල් 88යි වියලි වී රුපියල් 100යි බැගින් ගන්න සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට මූල්‍ය ප්‍රතිපාදනය යවල තියෙනවා. යම් අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒක නිවැරදි කරන්න සූදානම්. අපි දැන්ටමත් සොයාගෙන යන ඔය කටුත්ත සිද්ධ වෙනවාද කියලා. මේ වී අරගෙන මෝල් හිමියටත් යම් වාසියක් ලැබෙනවා වගේම සුළු පරිමාණ මෝල් හිමියට අර සහල් නොමිලේ ලබා දෙන වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක කරන්නේ.
ඔව් සීමලා පිටියේ මැතුමා.
ජල් කතානායකතුමනි මේ සමාජ ආරක්ෂණ බද්ද පිළිබඳ කතාව නිසා කුඩා පැහැදිලි කිරීමක්. මේක අපි රජයේ මුදල් ආදායම අවශ්‍යතාවය නිසා හදිසියේ පැන වූ බද්දක්. මේක හැමතැනින්ම පෙන්වලා දුන්නා. මේක ද්විගණනය වෙනවා. තේගුණ වෙනවා කියලා. ඒ නිසා අපි හැම විටම කියවා මේ පනවා තියෙන බදු සියල්ල අපිට පුළුවන් හැම මොහොතෙම සමාලෝචනය කරමින් වෙනස් කරනවා කියලා. ඒ නිසාම අපි දැක්ක මේ වී මිලදී ගැනීම සමාජ ආරක්ෂණ බද්ද 2.5 වී මිලදී ගැනීමේදී සහල් කිරීමේදී සහ සහල් අලෙවේදී තුන් වතාවක් බද්ද එකතු වෙලා තිබුණා. ඒ නිසා රජය මේ ඉතාමත් ආදායම් අඩු වෙලාවක මේ රටේ වැඩි සහල් පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් මේ බද්ද අඩු කරගත්තා. දැන් ඔබතුමාලා කියනවා ඒක හරියට ක්‍රියාත්මක වෙන්න එක වීමෝල් හිමියට යනවා කියලා. ඒක ක්‍රියා ඒක හරියාකාර ක්‍රියාත්මක කිරීම තවත් වගකීමක්. හැබැයි මම කිව්වේ මේ බදු ගැන නිතර නිතර අපි විවේචනය කරනවා, චෝදනා කරනවා, ඉල්ලීම් කරනවා. ඒ සඳහා රජය ගත්ත ඉතාම සාධනීය පියවරක් තමයි සහල් සඳහා වූ සමාජ ආරක්ෂණ බද්ද අඩු කිරීම.
ඔව් හර්ෂණී සිල්මේ.
එනකට මෙතන මේක ඇවිල්ලා තියෙන්නේ මොකද? අපි මුල ඉඳන්ම ගරු නියෝ සභා මේ මේ රාජ්‍ය අමතුමා ඔබතුමාට කිව්වා බදු වර්ග දෙකක් දාන්න එපා. මේක වැලියු ඇඩඩ් කියන්නේ අගේ එකතු කරනකොට තියෙන බද්දා. ලෝක හැමතැනම තියෙන මේ වගේ බදු. මොකද ඒකෙන් අර අගේ එකතු කරන වෙලාවට විතරයි බද්ද වදින්නේ. ඒතර සහල් වී සහල් කරනවා නම් ඒ නිෂ්පාදනයේදී එකතු කරන අගයට විතරයි බද්ද වදින්නේ. නමුත් ඔබතුමාලා ගිහිලා කැස්කේඩින් බද්ද එකක් ගැහුවා, කැස්කේඩින් ටැක්ස් එකක් ගැහුවා මේ සෝෂල් සෙකියුරිටි ලෙවි එකේ. අපි එදා තර්ක කරා ඔක කරන්න එපා, එක්කෝ වැට් එහෙම නැත්නම් මේ ටර්නෝවර් ටැක්ස් දෙකම කලවම් කරාම ගැටලුවක් වෙනවා කියලා. ඒ නිසා බදු පැනවීමේ මූලික සිද්ධාන්තයක් හැටියට අපි තර්ක කරනවා මේ දෙකෙන් එකක් තියාගන්න. හරි, ඒක එක. දෙක, මෙතන කුඩා සහල් මෝල් හිමියා බේර ගැනීම සඳහා ප්‍රයත්නයක් ගන්නවා නම් ඒකට අපි එකඟ වෙනවා. නමුත් මෙතන වෙලා තියෙන එක නෙමෙයි, අපි අවුරුදු ගානක් තිස්සේ දන්නවා 2000ක් විතර තිබිච්ච කුඩා හාල් මෝල් වැහුණා. ඒවා 3 දෙනෙක් 4 දෙනෙක්ට ගියා. ඔවුන්ට කැපිටල් එකක් නැහැ, මේ වර්කින් කැපිටල් එකක් නැහැ, කාරක ප්‍රාග්ධනයක් නැහැ අවශ්‍ය හාල් ලබා ගන්න. ඉතින් ඒ ප්‍රශ්න විසඳන්න ඕනේ වෙන විදියකට. මේ විදියට ওই ප්‍රශ්න විසඳන්න කියොත් වෙන්නේ අර මුදලාල්ලාගේ මේ 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 බැංකු ගිණුම් තර වෙන එක විතරයි.
ඔව් සියඹලා අපි කියෙමෙත් තමයි ඉක්මනට උත්තර දෙන්නේ.
බදු මූලධර්ම පිළිබඳ මමත් දන්නවා. අපි නවීන ලෝකේ පුළුවන් තරම් අගේ එකතු කිරීමට තමයි බද්ද එකතු කරන්නේ. හැබැයි අපේ රට වැටිලා තිබුණ තැන 8.3% මේ රටේ ජලජ ජාතික නිෂ්පාදනය සාපේක්ෂව බදු ආදායම අඩු වෙලා 20% අපි වියදම් කරන්න ඕනේ. ඒ නිසා අපිට පිරිවැටුම් මත සරල බද්දක් පනවන්න අවශ්‍ය වුණා හදිසිය සඳහා. ඒ නිසා තමයි මේ සමාජ ආරක්ෂණ බද්ද අපි හඳුන්වා දුන්නේ. ඒ හඳුන්වා දුන්න බද්දේ අඩුපාඩු අපි දැක්කා. ඒ නිසා තමයි ඒක පුළුවන් පළවෙනි අවස්ථාවේ අපි වෙනස් කිරීමට කටයුතු කළේ. ඉදිරියේදී මේ සියල්ලේදී මේ කියන අඩුපාඩු සම්පූර්ණ කරන ඉස්සරහට යන්න අපි සූදානම්. හැබැයි මේ රට මුහුණ දුන්න තත්ත්වයේ මත තමයි සරල පිරිවැටුව මත වූ බද්දක් අපිට හඳුනා දෙන්න සුද්ධ
සිද්ධ වුණා. විශ්වදී ප්‍රධාන වැදගත් ආරම්භයේදී සභානායකතුමා යෝජනා පිළිබඳ දැනුම් දීම
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යාය පත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 සහ 2 ධර්ම විෂයන් පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්වානවලින් නිදහස් විය යුතුය.
සභාවකද
ආයි
ප්‍රධාන කටයුතු යෝජනාංක 1
තුමනි
සභාවකද
අද දින න්‍යාය පත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 2
සභාවකද
3
එක සභාවකද
ආයි
දෙක සභාවකද
ආයි
තුන සභාවකද
ආයි
හතර සභාවකද
ආයි
පහ සභාවකද
ආයි
හය සභාවකද
ආයි
හත සභාවකද
ආයි
අට සභාවකද
ආයි
නවය සභාවකද
ආයි
සභාව කාල තිබින්
ගරු කථානායකතුමනි සභාව හෙට දින එනම් 2023 මාර්තු මාස 23 දින පූර්ව භාග 9:30 දක්වා කාල තිබීත්වය යෝජනා කරා.
ඒ අනුව සභාව කාල තිබීමේ යෝජනාව
ගරු කථානායකතුමනි ගරු ජනාධිපතිතුමන් විසින් අද දින මෙම ගරු සභාවේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ඇති වූ එකඟතාවයන් මත අපේ රටට ලබා දුන්න ණය මුළු ණය ප්‍රමාණය බිලියන 3ක් වන ඩොලර් මිලියන බිලියන 3ක් වන ප්‍රමාණයෙන් පළවෙනි කොටස මුදාහැරීම සඳහා කටයුතු කළා තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා විසින් මේ ගරු සභාවේදී ප්‍රකාශයක් කරනු ලැබුවා. ඒ ප්‍රකාශයේදී සඳහන් කළා මේ පිළිබඳව අදාළවන ලිපි ලේඛන සභාගත කිරීම. ඊළඟට තුන්වෙනි සතියේදී අප්‍රේල් මාසේ විවාදයකට භාජනය කළා. එවගේම සභාවේ එකඟතාවයත් ලබා ගන්න අවශ්‍යයි කියන කාරණ. ඒ අනුව විශේෂම අද සභාවේදී මතු තත්ත්වයේ ගරු විපක්ෂ නායකතුමා ඉල්ලීමක් කළා ප්‍රකාශය සම්බන්ධයෙන් අදම විවාදයකට සූදානම් කියලා ප්‍රකාශය සම්බන්ධයෙන්. ඒ නිසා අද දින ගරු ජනාධිපතිතුමා විසින් කරලාද ප්‍රකාශය සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී ඒ ප්‍රකාශය අනුව මේ විවාදයේ ඒ ප්‍රකාශයේ මත විවාදයේ පැවැත්වීම සඳහා මම යෝජනා කරනවා.
යෝජනා ඉදිරි කරන්න.
ඔව් අදයි හෙට දිනේ.
යෝජනා ඉදිරි කරන්න.
ඔබට අවශ්‍ය නම් අපිට අනිද්දා දෙන්න පුළුවන්.
මේ යෝජනා ස්ථිර කරන කරු.
අපි හෙට කල්පනා කරලා බලමු එනස.
විපක්ෂ නායකතුමා ආරම්භ කරන්න.
ගරු කථානායකතුමනි, අද දින ගරු ජනාධිපතිතුමා IMF සංවිධානයත් සමග ඇති කරගත්තු එකඟතාවය, එහි ගම්‍ය වුණු කරුණු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරා. ඒ වගේම එක සභාගත කරා.
Order please. රෝහිණි කුමාර විජේරත්න මැතිණිය මූලාසනයට පැමිණියා.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, ගරු ජනාධිපතිතුමා, අද මේ සභාවට IMF අවබෝධතාවය, එකඟතාවය, ගිවිසුම ඉදිරිපත් කරලා ඒ සභාගත කරලා කතාබහුත් පවත්වලා අපෙන් සහයෝගයත් ඉල්ලලා එතුමා එකවරම විවාදයකුත් ක්‍රියාත්මක කරන්නේ කියලා යෝජනා කළා. මං හිතන්නේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉඳ ඇති එකවරම විවාදයක් කරමු කියන යෝජනාවට අපි එකඟ නොවේ කියලා. ඒ මොකද වාර්තාව සභාගත කිරීමත් සමග යමෙක් හිතන්නට පුළුවන් මේක පරිශීලනය කරන්නට අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා. මම එකක් කියන්න කැමති, මේ සමග ජන බලවේග සන්ධාන විපක්ෂය අපි සියලු දෙනා නිදිමත විපක්ෂයක් නෙවෙයි. අපි නිරන්තරයෙන්ම රට දැය දේශයේ ජනතාවෙන් අවදියෙන් සිටින විපක්ෂය. අපිට ඊයේ සවස් වරුවේ අපිට ලැබුණා මේ අවබෝධතාවය. ඒක මමත් අපේ ආර්ථික කමිටුවේ හර්ෂ බිසිල්ව, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න මැතිතුමන්ලත් මේක පරිශීලනය කරලා මේකේ ගම්‍ය වුණු තොරතුරු කරුණු කාරණා පිළිබඳව අපි හදිසි කණ්ඩායම් රැස්වීමකුත් පවත්වලා අපිත් මේ පිළිබඳව තොරතුරු සන්නද්ධවයි අපි අද ජනාධිපතිතුමාගේ කතාවට සවන් දුන්නේ. ඒ නිසා අපිට අද හෙට අනිද්දා විතරක් නෙවෙයි, අපි සූදානම් දින ගණනාවක්ම මේ එළමුණු ගිවිසුම පිළිබඳව සාකච්ඡා කරන්න. මම මවිතයට පත් වුණා ගරු ජනාධිපතිතුමා කතාව කරලා ගිවිසුමත් සභාගත කරලා ඒ මොහොතේම කියනවා අපිට එකඟ වෙන්නලු. ඒ කියන්නේ ගිවිසුමක් තියෙනවා, ගිවිසුම කියවන්නට අවශ්‍ය නැහැ, එහි ගම්‍ය වුණු තොරතුරු කරුණු කාරණා පරිශීලනය කරන්නට අවශ්‍ය නැහැ, අධ්‍යයනය කරන්නට අවශ්‍ය නැහැ, නිගමනවලට එන්න අවශ්‍ය නැහැ, විවේචනාත්මක හිතන්නට අවශ්‍ය නැහැ. ඔහු කියූ පමණින් අපි අත උස්සන්නට. මම එකක් මතක් කරන්න කැමති, මේක ඒකාධිපති රටක් නෙමෙයි, මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුල, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල අපි අපේ තීන්දුව තීරණ ලබා දෙන්නේ මේ වගේ වැදගත් සාකච්ඡාවක මේ ගිවිසුම හොඳින් පරිශීලනය කරලා. දැන් ජනාධිපතිතුමා IMF ගිවිසුම ඉදිරිපත් කරලා කියනවා උදව් ලබා දෙන්න කියන. මම ජනාධිපතිතුමාට මතක් කරන්න කැමතියි, ඔහු හොඳින් දන්නවා එතුමා අගමැතිව සිටින ආණ්ඩුවේ අපිත් සමාජිකයෝ. ඒ කාලවකවානුවේ 2018 2019 අපේ IMF ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි එක ක්‍රියාත්මක වුණා. නමුත් ඊට පස්සේ මොකද්ද වුනේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීමත් සමග සෞභාග්‍යයේ ඉදිරි දැක්ම තුළ රටට අභාග්‍ය සම්පන්නම කාලය නිර්මාණය කරේ කොහොමද? රුපියල් බිලියන 600-700 අතර බදුසහන ලබා දෙනකොට එහා පැත්ත හිටපු පොහොට්ටු පාර්ශ්වයේ මන්ත්‍රීවරු ඉවක් බවක් නැතුව ඔල්වරසන් දෙනකොට, අප්පුඩි ගහනකොට අපේ රටට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොළට ගිහිල්ලා ණයක් ගන්නට බැරි තරම් විදිහට Fitch, Moody's, Standard & Poor ratings ටික පහළ දැම්මා. ඒව ගැන ප්‍රශ්න කරනකොට මහා ලොකුවට එහා පැත්තේ මහජන නියෝජිතී ටික විහිළු තහළු කරා. ඒ ප්‍රශ්න අහනකොට ඒව බයිට් එකට ගත්තා. ඒ විතරක් නෙමෙයි, 2020 වසරේ IMF ප්‍රෝග්‍රෑම් එකෙන් ඉවත් වුණා. මොකද එදා කිව්වේ? IMF සංවිධානයත් එක්ක මේ රටේ ආර්ථික ගනුදෙනු කිරීම ජාති ද්‍රෝහී, දේශ ද්‍රෝහී, රට විකුණම් කරන, රට විනාශ කරන පරදේශක්කාර බලවේගයකට රට තුට්ටු දෙකට විකුණන ක්‍රියාදාමයක්. එහෙම කියනකොට එදා රතිඤ්ඤපත්තු කරා. රතිඤ්ඤපත්තු කර කර පපුවට ගහගෙන මේ දේශය අපි සුරකින්නවා. IMF නෙවෙයි, World Bank නෙවෙයි, ADB නෙවෙයි, ඔය එකෙකුටවත් අපි සවන් දෙන්නේ නැහැ කිව්වා. බලන්න ගරු සභාපතිතුමියනේ, දෛවයේ සරදම, වසර 4ක්වත් ගියේ නැහැ. මෙන්න බොලේ IMF ගිවිසුමක් ගන්නකොට මේ පරාජිත, කුජීත, පජාත, පොහොට්ටු නියෝජිතයෝ ඇති තරම් ගහනවා, අප්පුඩි ගහනවා, ඔල්වරසන් දෙනවා, රතිඤ්ඤපත්තු කරනවා.
නෑ නෑ, රතිඤ්ඤපත්තු
කරනවා. මම ජනාධිපතිතුමාට කියන්න කැමතියි, එදා IMF ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට බාධා දැම පුද්ගලයෝ තමයි දේශද්‍රෝහියෝ. ඒකල වෘකයෝ. I call them wolves. දැන් තාවකාලිකව මේ වෘකයෝ ටික බැටළු හැම පොරවගෙන ඉන්නවා. දැන් බැටළු හැම පොරවාගත් වෘකයෝ ටික ජනාධිපතිතුමා ඕන දෙයක් කිව්වොත් තමන්නේ අප්පුඩි ගහනවා. දැන් බලන්නකෝ කැබිනට් එකේ, මං හිතන්නේ ජනාධිපතිතුමායි අපේ තවත් ඇමතිවරයෙකුයි එකහ වෙලා අර මිනිත්ස් වෙනස් කරලා අර හපු හින්නගේ නියෝග එව්ව එක කැබිනට් ඇමතිවරු දන්නෙත් නැහැ. හැබැයි ඇහුවොත් කියයි, ඔව් ඔව් අපි අතිස්සෝයි කියලා කියයි. ඒගොල්ලෝ දන්නේ නැහැ, ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ තරම් වහල් බාධේ වෙනසක් කරලා තියෙනවා. එදා තිබුණේ රාජපක්ෂ වහල් බාධේ, වහල් බාධේ රාජපක්ෂ හේයි බාධේ. දැන් IMF වහල් භාවයටත් මේගොල්ලෝ වෙනස් වෙලා තියෙනවා. දැන් අපිට කියනවා ගරු ජනාධිපතිතුමා, මේකට එකඟ වෙන්නලු, අපි එකතු වෙමුලු. ඔව්, හරි දෙයට එකතු වෙන්න සූදානම්, නිවැරදි දෙයට එකතු වෙනවා. මම මතක් කරන්න කැමතියි මේ සභාවට, සමගි ජන බලවේගයේ නායකයා හැටියට මම විතරක් නෙමෙයි, සමගි ජන සන්ධානයේ නායකවරු, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මේ හැමෝම හම්බුණා IMF එක, World Bank එක, Asian Development Bank එක, එක්සත් ජාතීන්ගේ සංවිධානය. කතා කරපු හැම මොහොතකම අපි කිව්වේ මොකද්ද? කරුණා කරලා අපේ රටට උදව් කරන්න කියලා. නිකම් බොරුවට කතා කරන්න එන්න එපා. මේක හරියට මේ IMF එකෙන් ලැබුණු සල්ලි මේ උගුලට කඩන් වැටුණයි කියලා. මේ සඳහා විපක්ෂයෙන් කෙරෙන්න ඕන කාර්යභාරය අපි උපරිමයෙන්ම කරා. බොරුවට කියන්න එපා මේ වෙලාවේ අපි ද්‍රෝහිකම් කරයි කියලා. එහෙම ද්‍රෝහිකම් වුණු කාලා තිබුණා. අපි ඒක කැත වැඩ කරන්නේ නැහැ. අපි රටේ $120 බිල්ලට තියලා රටේ $120 ප්‍රාණාපකරුව කර දේශපාලන වාසි ලබා ගන්න අපි සූදානම් නැහැ. ඉතින් අද ජනාධිපතිතුමා කිව්වා මේ ඇත්තටම අපෙන් උදව් ඉල්ලුවලු සමහරු වෙලාව බැලුවලු සමහරු කේන්දර බැලුවලු මම දන්නවා ඉතින් ජනාධිපතිතුමාගේ කේන්දරේ තමයි හොඳම කේන්දරය. ඇයි තනි පුද්ගලයෙක් හැටියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා අගමැතිතුමා ජනාධිපතිතුමා. ඒක තමයි හොඳම කේන්දරය. හැබැයි අගෝස්තු 20 වෙනිදා පාර්ලිමේන්තුව 2020 අපි රැස් වෙනකොට එතුමාට තිබුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරය හැටියට එන්න මාස 10ක් ආවේ නැහැ. 2021 ජූනි 23 වෙනිදා මගේ තාත්තගේ උපන්දින දවසේ ආවේ. උපන්දින සැමරුම දවසේ. ඉතින් කේන්දරේ බලලා ආවේ කවුද නැද්ද කියන එක මං හිතන්නේ ඕකෙම හෙලිදරව් වෙනවා. මාස 10ක් කේන්දර ටික බලබල හිටියා හොඳම වෙලාව එන්න. ඒ හොඳම වෙලාව මං හිතන්නේ එතුමා තමයි රටේ ඉන්න හොඳම ජ්‍යොතිෂ විශේෂඥ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මාස 10ක් මන්ත්‍රීකම බාරගත්තේ නැහැ. 2021 තමයි මන්ත්‍රීකම බාර අරගෙන මේකට ප්‍රවේශ වුණේ. මම අහන්න කැමති ඇයි මෙතෙක් කල් IMF staff agreement එකේ විධිවිධාන ප්‍රතිපාදන ඒ සාකච්ඡා කරපු කරුණු කාරණා උගුර ලේරහ වෙනකන් අපි මේ සභා ගර්භයේ ඉල්ලනකොට ඒ විතරක් නෙවෙයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා වෙලා ඉන්නකොට එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා බැසිල් රාජපක්ෂට ඇඟිල්ල දික් කළා කිව්වා වහාම සභාගත කරන්න IMF එකත් එක්ක කරන සාකච්ඡා. නමුත් ඒ එතුමා අනුගමනය කරපු ප්‍රතිපත්ති වෙනස් වුණා අගමැති සහ ජනාධිපති වුණා. අපි දන්නවා ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට ධම්මපදයේ දේශනා කළා තිබෙනවා අත්තානමේ පටම පතිරූපේ නිවේසේ අතඤ්ඤමනු සාසෙය නකිලිසෙය පඬිතු අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණේ පිහිටා සිටින්න. ඉතින් ඇත්ත වශයෙන්ම ඇයි අපි IMF එකේ staff level agreement එකේ විස්තර අපි ඉල්ලුවේ? අපිට ඌමනාවක් තිබුණා IMF එකත් එක්ක agreement එකක් ගන්නකොට රටේ $120 වෙනුවෙන් ලබා ගන්න පුළුවන් හොඳම වාසිදායකම ගිවිසුමකට ප්‍රවේශ වෙයි. අපි ඒකේ තොරතුරු කරුණු කාරණා ඉල්ලුම් කරේ අන්න ඒ කාරණාව. බලන්න ජනාධිපතිතුමාට පක්ෂ විපක්ෂ දෙගොල්ලොගෙම සංයුතියකින් යුක්තව මේවා එලිපිටම සාකච්ඡා කරලා විනිවිද භාවයෙන් යුක්තව සාකච්ඡා කරලා කටයුතු කරා නම් අපිට ලැබෙනවනේ මේ ඊට වැඩිය හොඳ IMF ඩීල් එකක්. ඒ නිසා එකක් මතක තියාගන්න. IMF එකට යන එක නතර කරේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ගෝඨාභය රාජපක්ෂ පාලක. ඒකට පොහට්ටුවට සම්බන්ධ සීලම දෙනවා වග කියන්නට ඕන. ඒ ගත්තු වැරදි ක්‍රියාමාර්ගය නිසා තමයි රට බංකොලොත් භාවයට පත් වුනේ. හැබැයි රට බංකොලොත් භාවයට පත් වෙලා IMF එකත් එක ඩීල් එක ගන්නකොට ඒකට ඒක හොර රහසෙම ක්‍රියාත්මක කිරීම වැරදි කියන එකයි මගේ අදහස. දැන් ජනාධිපතිතුමා කියනවා විපක්ෂයට එකට වැඩ කරමුලු. කොහොමද එතුමා හර්ද සාක්ෂි දෙකම එහෙම කියන්නේ? ස්ථාවර නියෝගවලින්ම කියනවා මුදල් කමිටුවේ සභාපතිකම විපක්ෂයට දෙන්න ඕන අය. අපි ඒකම තිබ ඉදිරිපත් කළා තිබෙනවා විපක්ෂයේ නම හර්ෂද සිල්ව මැතිතුමා. නැහැ එයාව බාර ගන්න බෑ. එතකොට IMF ඩීල් එකට හර්ෂගේ උදව් ඕනේ. හැබැයි හර්ෂ සුදුසු නැහැ ෆිනෑන්ස් කමිටියේ සභාපතිකම. ඒ මොකද වෙනම රිසර්ච් යුනිට් එකක් හදාගෙන වෙනමම ආධාර උපකාර අරගෙන වෙනමම විශ්ලේෂණයක් කරලා වෙනමම නිලධාරීන් ගෙන්නගෙන එවිඩන්ස් බේස්ඩ් ඩේටා බේස්ඩ් ඇනලිසිස් බේස්ඩ් වැඩපිළිවෙලකට එතුමා යන එක ඒක රටට මහා භයංකර දෙයක්. රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්න. මොන කතාද? වස්ත්‍රයක් ඇඳගෙනද මේ උදව් ඉල්ලන්නේ? මං අහන්නේ. මං කියනවා ජනාධිපතිතුමාට, කරුණා කරලා walk the talk, කියන දේ ක්‍රියාත්මක කරන්න. ඇයි මේ තවමත් ඇද ඇද ඉන්නේ? හර්ෂ ඇඩිසිල්ල සුදුසු නැත්නම් මුදල් කමිටුවේ සභාපතිකමට එතුමගෙන් නුසුදුසුකම් ටික කියන්න. එතුමට ආර්ථිකය ගැන දැනුමක් නැහැ. එතුමට ආර්ථිකය ගැන PhD එකක් නැහැ, ඩිග්‍රී එකක් නැහැ, මාස්ටර්ස් එකක් නැහැ. එතුමා ඉගෙනගෙන නැහැ. ඒවද නුසුසුසුකම්? ඒ නිසා මෙතන ඇවිල්ලා බොරු ෂෝ දාලා, බොරු බයිලා දාලා රටට බොරු බණ දේශනා කරන්න එපයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, දැන් බලන්න මේ IMF සාකච්ඡා එක්ක මේ විපක්ෂයේ අපේ දත්තත්, අපේ යෝජනත්, අපේ හැකියාවත් මේකට මුසු කරගත්තා නම් කොයිතරම් වැදගත්ද? එතකොට ඒක consensus based IMF agreement එකක් වෙනවා. එකඟතාවයක් තුල, අවබෝධතාවයක් තුල. නමුත් එහෙම කරේ නැහැ. ඔබතුමී දැනගන්නට ඕන, මේ සභාවේ සියලු දෙනා දැනගන්නට ඕන, මේ රට බංකොලොත් භාවයට ප්‍රකාශ කරා අප්‍රේල් මාසේ. මාස පහක් ගියා ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකක් සඳහා ප්‍රවේශ වන්න. එතකොට ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකෙන් පස්සේ සැප්තැම්බර් මාසේ ඉඳලා තවත් මාස ගණනාවක් ගියා, මාස 10කට ආසන්න ප්‍රමාණයක් ගියා මේ අවබෝධතාවයට එකඟතාවයට එන්න. මේ අවබෝධතාවයට එකඟතාවයට එන්න. හැබැයි අපි ගත්තොත් ජැම්බියා, සුරිනාම් වගේ රටවල්, ඔව් ඒ රටවල් වලටත් මෙච්චර කාලයක් ගිහිල්ලා තිබෙනවා ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකෙන් ෆයිනල් අග්‍රීමන්ට් එකට එන්න. හැබැයි සාමාන්‍යයෙන් තවත් රටවල් තියෙනවා දින 50ක් ඇතුළත ඒකඟතාවයට එන. අපේ රටේ රජයේ මේ වර්තමාන ආණ්ඩුව මොකද්ද කරේ? හැම දෙයක්ම අද්දද්ද ගියා. අද්දද්ද යන අතරතුර ඒගොල්ලෝ හිතුවේ නෑ මේ අවබෝධතාවය තුලින් රටට ලබාගත හැකි උපරිම පංගුව, හොඳම ඩීල් එක මේ රටේ ජනතාව වෙනුවෙන් දිනා ගන්නට මේ රජය කටයුතු කරේ නෑ. ඒ නිසා පැහැදිලිව මම කියන්නට ඕන, මේ රජය මේ රටේ ජනතාව වෙනුවෙන් මහා සේවාවක් කළයි කියලා පම්පෝරි ගැහුවට ඒ සේවාව නම් සිද්ධ වෙලා නැහැ. මම කැමති මේ IMF එකේ මාතෘකාව ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් කරුණු පහක් ඉදිරිපත් කරන්න. මේ අපිට පෙනෙන විදිහට බැලූ බැල්මට, මේ රිපෝට් එක අපිට මම ඊයේ ලබා ගත්තේ, බැලූ බැල්මට මේකේ තියෙනවා ඇනලිටිකල් වීක්නසස් කීපයක්, විශ්ලේෂණ දුර්වලතා ගණනාවක් තිබෙනවා. ඒක සමහර යෝජනා අතාර්ථිකයි. මම කැමති ඒව පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ අවස්ථාවේ, මොනවද අපි දකින ඒ අඩුපාඩුකම්. දැන් වෙරිටේ රිසර්ච් ආයතනය දත්ත මත පදනම්ව පෙන්වලා දීලා තිබෙනවා රටේ රාජ්‍ය ආදායමේ ඌනතාවෙන් අඩුපාඩුවක් තිබෙනවා නම්, withholding taxes වැඩි කිරීම තුළ වැඩිපුර රාජ්‍ය ආදායමක් ලබා ගන්න පුළුවන්, ඒ ටැක්සස් වැඩි කිරීම pay taxes පැත්තට බර කරන්නේ නැතුව අපි මේක පිළිබඳව යෝජනා කරා. අපිව කැඳෙව්වේ නැහැ IMF යෝජනා පිළිබඳව සාකච්ඡා කරන්න. අපිව කැඳෙව්වේ නැහැ IMF යෝජනා මොනවද කියලා විශ්ලේෂණය කරන්න. නමුත් මේ පාර්ලිමේන්තු සභාගර්භයේදී අපි එක කිව්වා, withholding taxes ඇත්ත වශයෙන්ම 105ක ප්‍රමාණයක් තියෙනකොට 90 බිලියන් එකතු කරගන්න පුළුවන්. pay taxes 36% තියෙනකොට 100 බිලියන් වගේ ප්‍රමාණයක් එකතු වෙයි. ඉතින් මේ යෝජනාව දැන් උන වෙනස් කරගන්න පුළුවන්. ඒ වෙනස් කිරීම සඳහා අපි සහයෝගය දෙන්නම්. IMF එකත් එක කතා කරන ඕන. මේකයි අපේ මතය. මුළු පාර්ලිමේන්තුවම එකට එකතු වෙලා කියමු. හැබැයි ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකේ ප්‍රතිපාදන අපිටත් පෙන්වන්න නැතුව, ලෝකෙටත් පෙන්වන්න නැතුව හොර රහසේ මාස ගණනාවක් සාකච්ඡා කරලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ වාර්තාව පෙන්නලා සහයෝගය දෙන්නේ කිව්වහම එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්නේ නැහැ. අපි මොඩේ කොට්ටාස් යන්නේ නෙවෙයි. ඒ නිසා විශේෂයෙන් මේ කාරණාව මම කියන්න කැමති. උඩ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ ආණ්ඩුවට තියෙන පුදුම කැමැත්තක් මේ දුම්කොළ සමාගම් වලට ටැක්සස් වැඩි කරන්න කැමති නෑ. ටොබැකෝ ටැක්ස් එක වැඩි කරන්න කැමති නෑ. හැබැයි මිනිසුන්ගේ කරපිට දාන බදු ටික වැඩි කරන්න බොහොම ආසයි. එහෙම දුලුදුකක් තියෙනවා සංසන්ද මේ දුලුදුකක් තියෙනවා, ඒ ආසාවක් තියෙනවා සාක්ෂාත් කරගන්න සංසිඳවා ගන්න. මොකද මේ දුම්කොළ සමාගම් වලට බදු ගහන්න තියෙන අකමැත්ත? මොකද හේතුව? මොකද දුම්කොළ සමාගම් එක්ක තියෙන සම්බන්ධතාව? මොන හරි ක්‍රෙෂරිකේ නිලධාරින්ගේ සම්බන්ධතාවයක් තියෙනවද? නිලධාරින් කියනවාද එහෙම කරන්න එපයි කියලා? දුම්කොළ සමාගමට බදු ගහනට වැඩිය හොඳද මිනිස්සුන්ට බදු ගහන එක? ඒ නිසා මේ යෝජනා අපිට ඉදිරිපත් කරන්න තිබුණා. IMF එකත් එක ගැන කතා කරනකොට පුද්ගල කේන්ද්‍රීය ටැක්සස් වලට නොව මේ වගේ දුම්කොළ සමාගම් වලට ටැක්සස් ගහලා අපි එතනිනුත් රෙවනිව් ටිකක් ලබා ගමු කියන යෝජනා. එහෙම වෙන්නේ නැහැ. ඒ මොකද අපි හැමෝම දන්න කාරණාවක්. ඒ එක එක සමාගම් වල පුද්ගලයන්ගේ තියෙන ඩිරෙක්ට් පයිප්ලයින් එකක් එක එක අයගේ සාක්කු වලට. ඒ ඩිරෙක්ට් පයිප්ලයින් එක තියෙනකම් කවදාවත් දුම්කොළ සමාගම් වලට ඒ වගේ බදු ගහන්න යන්නේ නැහැ. ඔබතුමාට ඔබතුමීට මම කියන්න කැමති, බොරුවට කියනවා 140 බිලියන් එක්ක අහු කරනවායි කියලා. I have time, don't worry. බොරුවට කියනවා 140 බිලියන් එක්ක අහු කරනවායි කියලා. නමුත් දල වශයෙන් එක්ක අහු කරන්නේ 90 බිලියන්. හරිනම් ඉන්ෆ්ලේෂන් උද්දමනයත් එක්ක මේ දුම්කොළ සමාගම් වල මිල ගණන් වැඩි වෙන්නට ඕන, ඒ බද්ද වැඩි වෙන්නට ඕන. 75%ක බදු ගහන්නට ඕන. ගහන්නේ 120යි. නෑ මගේ කතාවෙන් පස්සේ කතා කරන්න. නෑ මගේ කතාවෙන් පස්සේ ඔබතුමා කතා කරන්න. මම ජනාධිපතිතුමාගේ කතාවට ඩිස්ටර්බ් කරේ නෑ. මගේ මේක අහගන්න ඉවසන්. මම දන්නවා දුම්කොළ සමාගම් ඉතාල වැඩගත් වෙන්න පුළුවන් ඔබතුමාට. මට කතාව ඉවර කරන්න ඉඩ දෙන්න. මගේ කතාව ඉවර කරන්න ඉඩ දෙන්න. ඉතින් ගරු මූලාසන මම ජනාධිපතිතුමාගේ කතාවට ඩිස්ටර්බ් කරේ නෑ. ගරු මූලාසනාරු
ගන්න තියෙන්නේ. එතකොට උත්තර දෙන්න ගරු.
නෑ. ඒ වැරදි ප්‍රකාශ කරනවා ජනාධිපතිතුමත් කරා. මම ඩිස්ටර්බ් කරන්න ගියේ නෑ. ගරු මූලාසනාරුඩ හරි මේක විකල්ප ආණ්ඩු අපිට සවන් දෙන්න. ගරු කවිරත්න මැතිණියනි. ගරු කවිරත්න මැතිණියනි.
ගරු ඇමතුමා.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි.
ගරු සියප.
පැහැදිලිවම
පොයින්ට් ඔෆ් ඕඩර්. මේ සභාවේ අසත්‍ය ප්‍රකාශ කරන්න බෑ. එතුමා කියනවා දුම්කල වලින් අපි 120යි බද්දු අඩුවේ. සිගරට් වලින් 75යි 85යි අතර බද්දක් අය කරනවා ගරු සභාපතිතුමනි. එතුමාට මම කියනවා ඔප්පු කරන්න කියලා. ඇයි මේ වාගේ අසත්‍ය ප්‍රකාශ කරන්නේ මේ වාගේ රටක?
ගරු විපක්ෂ නායකතුමා.
මම මේ අභියෝගේ බාර ගන්නම්. මම දුම්කොළ සමාගම් වලට ගහන බදුවල තිබෙන ඒ ඌනතාවය පිළිබඳව දත්ත සහිතව මේ සභාවට ලිඛිතව මම ඉදිරිපත් කරනවා. එතකොට ඔබතුමාට පුළුවන් ඒක පරිශීලනය කරලා උත්තර දෙන්න. ඔබතුමා මේ මං හිතුවේ නෑ ඔබතුමා ටක් ගාලා දුම්කොළ සමාගම් වෙනින් ඔච්චර ටක් ගාලා නැගිටී කියලා. කමක් නෑ, ප්‍රශ්නයක් නෑ. හරි. ගරු සභාපතිතුමනි, තුමියනි,
ගරු ඇමතිතුමා, ඊළඟට ඔබතුමාගේ කතාව තියෙන්නේ.
ඊළඟ කතාවේ කරන්න මහත්තයෝ. ජනාධිපතිතුමා කිව්ව දේවල් ඔක්කොම හරි. ඒකනේ හරි. හරි හරි හරි. දැන් ඉතින් ජනාධිපති සරණං ගච්ඡාමිනේ. ආ ඉස්සර ගෝඨාභය සරණං ගච්ඡාමි. හරි.
ඔබතුමා කතා.
ගරු සභාපතිතුමනි, තුමියනි, මම ලොකු අයට ඉතින් දුම්කොළ සමාගම් ගැන කතා කරනකොට අමාරු ඇති, රිදෙනවා ඇති. අර මේ ඩිරෙක්ට් මුදල් පයිප්ලයින් එක සාක්කුවටම එනවා ඇති. පොඩ්ඩ ඉවසන් ඉන්න. ඕගොල්ලෝගේ වෙලාව ඕන දෙයක් කියාගන්න. මට ප්‍රශ්නයක් නැහැ. මගේ කතාවට ඩිස්ටර්බ් කරන්න එපා. දුම්කොළ සමාගම් වෙනුවෙන් හඬ නගන්න එන්න එපා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ withholding taxes ඒ ක්‍රමවේදය, මේ දුම්කොළ සමාගම් වලට බදු ගැසීම, ඒ ප්‍රයිසස් වැඩි කිරීම, ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල්. නමුත් පුද්ගල කේන්ද්‍රීය ටැක්සස් වලට තමයි මේගොල්ලොන්ගේ කැමැත්ත තියෙන්නේ. දෙවෙනි අඩුපාඩුව මම පෙන්වලා දෙන්න කැමතියි. ගරු සභාපතිතුමියනි, මේකේ තියෙනවා සීක්වන්සින් ප්‍රශ්නයක්. දැන් මේ වැඩපිළිවෙල තුල මේ ගිවිසුම තුල මිල වැඩි කරනවා අහස උසට මිල වැඩි කරනවා ඊට පස්සේ කතා කරනවා ටාගටඩ් සබ්සිඩීස් කියලා ඉලක්කගත සහන කියලා මං අහන්නේ ගරු සභාපතිතුමියනේ මේක වෙන්න ඕනේ අනිත් පැත්තට ඉස්සෙල්ලා සබ්සිඩි එක දෙන්නට ඕන සබ්සිඩි එක දීලා මිනිසුන්ගේ අතට සල්ලි දීලා යම් සාධාරණ මිනිසුන්ට දරාගත හැකි වැඩි කිරීමක් කළ යුතුම ඇත්නම් අන්න එතනට යන්න පුළුවන් මේ සීක්වන්සින් ප්‍රශ්නයක් තියෙන්නේ ඉස්සෙල්ලා කරන්න ඕන දේ දෙවනුව කරනවා දෙවනුව කරන්න ඕන දේ ඉස්සෙල්ලා කරනවා මෙන්න මේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න තිබුණා මේ රෝන් සීක්වන්සින් එක අපිට ඉදිරිපත් කරන්න තිබුණා මේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකේ යෝජනා ටික හංගගෙන ඉන්නේ නැතුව අපිත් එක්ක විවෘතවම සාකච්ඡා කරන්න. ඒ වගේම ගරු මූලාසනාරූඪ සභාපතිතුමියනි මේකේ තියෙන රාජ්‍ය පාලනයේ ප්‍රශ්නයක් ගවර්නන්ස් ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ගිවිසුම තුල වැඩි අවධානයක් යොමු කරලා නැහැ. ඇන්ටි කරප්ෂන් දූෂණය ඒ වගේම අල්ලස මර්ධනය කිරීම පිළිබඳව වැඩි බරක් දාලා නැහැ මං කියන්න කැමති සභාපතිතුමියනි යුක්‍රේනයේ IMF එකත් එක්ක ගහපු ඩීල් එකේ අල්ලස දූෂණ ඒව විභාග කරන්නට ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොසිකියුටර් කෙනෙක් ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොසිකියුෂන් ඔෆිස් එකක් IMF එක යෝජනා කළ එක ක්‍රියාත්මක කරා එතකොට අපේ රටේ අල්ලස දූෂණ පිළිබඳව ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොසිකියුෂන් ඔෆිස් එකක් දැමීම සුදුසු නැද්ද ඔන්න තවත් දුර්වලතාවයක් මේ IMF එකඟතාවයේ අවබෝධතාවයේ තුල අපි දකින අපි සූදානම් මේව වෙනස් කරගන්නට අපේ සහයෝගය ලබා දෙන්න ඒ වගේම මම මේ අවස්ථාවේ කියන්න කැමති මේ රජයේ අනුගමනය කරන්නේ ආර්ථික සංකෝචනය ජන ආර්ථිකයේ කුඩා කිරීම ආර්ථිකයේ කුඩා කරලා තමයි මේ ප්‍රශ්نين ගොඩ එන්න හදන්නේ හැබැයි ආර්ථිකයේ සංකෝචනය වුණාට රජයේ සංකෝචනයක් නැහැ. රජයේ මැති ඇමතිවරු වැඩි වෙනවා. තවත් රාජ්‍ය ඇමතිවරු පත් කරන්න යනවලු. තවත් ඇමති ලයිස්තුවක් හැදෙනවලු. ඒ ඇමති ලයිස්තුවලට විවිධ අය පොරහනවලු. අපිට ඇමතිව කම ඕනෙලු. මෙයාට ඇමතිකම දුන්නොත් අපි ඇමතිකම් ගන්නෙ නැහැලු. මම අහන්න කැමති මේ රටේ සංකෝචන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට මිනිසුන්ගේ ජන ජීවිත කුඩා කරනකොට මිනිසුන්ගේ ආර්ථිකය කුඩා කරනකොට ඇයි ආණ්ඩුවත් කුඩා කරන්න බැරි? Why can't we go for small government? නෑ ඒක කරන්න බෑ. ඒ මොකද අර ජනාධිපතිවරයා පත් කරගත්ත ඒ මැනිෆෙස්ටෝ එකේ තියෙන අනිවාර්යෙන්ම හැමෝටම වරදාන වරප්‍රසාද ඇමතිකම් ලබා දීමේ පොරොන්දුව. ඒ පොරොන්දුව කඩ කරන්නට බෑ. හැබැයි මම අහන්න කැමති අපි ගරු ජනාධිපතිතුමාගේ කතාවට සවන් දෙනකොට එතුමා කිව්වා වැල් පාලමෙන් ගොඩ දානවයි කියලා. දැන් මම අහන්න කැමති මේ රටේ ගොවියා ඇත්තනම වැල් පාලමෙන් ගොඩ වෙලාද? ගොඩ අරගෙනද? මේ රටේ දීවරයා වැල් පාලමෙන් ගොඩ ඇවිල්ලාද? මේ රටේ කර්මාන්තකරුවා වැල් පාලමෙන් ගොඩ ඇවිල්ලාද? මේ රටේ දල දේශීය නිෂ්පාදිතයට 60%ක් දායකත්වය ලබා දෙන කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත මේ ආණ්ඩුව තුට්ටු දෙකකට ගණන් ගන්නෑ. මං ඉල්ලීමක් කරනවා කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත නියෝජනය කරන අර ටාන්‍යා අබේසුන්දර මැතිනිය ප්‍රමුඛයි කණ්ඩායම කනවන්න අර සුසන්ත ලියනාරච්චි කියන ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඒ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම කනවන්න ඒගොල්ලන්ට සවන් දෙන්න. මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත තමයි මේ රටේ ජීවය ප්�‍රාණයේ ශක්තිය 60%ක දල දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙන ආයතන. මං අහන්න කැමති ත්‍රිරෝද රථ රියදුරා වැල් පාලමෙන් ගොඩ ඇවිල්ලාද? මේ රටේ අම්මලා දුවා දරුවන් වැල් පාලමෙන් ගොඩ ඇවිල්ලාද? මේ රටේ ස්වයං රැකියාලාභියා වැල් පාලමෙන් ගොඩ ඇවිල්ලාද? මේ රටේ ඩේලි වේජ් පුද්ගලයා වැල් පාලමෙන් ගොඩ ඇවිල්ලාද? මං අහන්න කැමති ගරු සභාපතිතුමියනි දැන් බලන්න විදුලි බිල දෙවතාවක් වැඩි කරා 2022 අගෝස්තු වැඩි කරා 2023 පෙබරවාරි මාසෙ වැඩි කරා යුනිට් 1 සිට 30 දක්වා පාරිභෝජනය කරන පොඩිම මිනිස්සුන්ට විදුලි බිල වැඩි කරලා තිබෙනවා 100%ට 1140කින්. එතන විදුලි බිල 1140කින් වැඩි කරනකොට වැල් පාලමෙන් ගොඩ එනවද? ඒ වගේම යුනිට් එකේ සිට 60 දක්වා වැඩි කරලා තියෙනවා 100%ට 811කින්. එතකොට මේ මිනිස්සුත් වැල් පාලමෙන් ගොඩ වෙලා තියෙනවද? යුනිට් එකේ සිට 90 දක්වා 100%ට 415කින් වැඩි කරලා තිබෙනවා. මේ සමස්ත ප්‍රජාව 148ක් 166ක් වන ප්‍රජාවගෙන් 173කට වැඩි ප්‍රමාණයක් මේ මිනිස්සුන්ගේ කරපිට බරපටවලා දැන් ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් අවස්ථාවේ විපක්ෂය දැනුවත් කරා නම් අපිට පුළුවන්කම ලැබෙනවා IMF එකට පීඩනයක් යොදවන්න අපේ යෝජනාවක් සමග නෑ. අපි රජයයි එකම දේ කියන්නේ මේ විදියට අත්නෝමතික විදියට මේ විදියට විදුලි බිල වැඩි කරන්නට බෑ. විදුලි බිල වැඩි කිරීමේ සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කරමින් මේ පොඩිම මිනිස්යාගේ බඩට ගහන්න නැතුව මේ පොඩිම මිනිස්යාගේ ජන ජීවිතය විනාශ කරන්න නැතුව අපිට මේ වැඩි කිරීමක් කරන්න තියෙනවා නම් ඒක සාධාරණව ක්‍රමිකව ක්‍රමානුකූලව පක්ෂ විපක්ෂ රාජ්‍ය පැත්ත විපක්ෂ පැත්ත දෙගොල්ලොන්ම එකහුවෙලා මේක කරන්න තිබ්බා. කරේ නැහැ. ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එක මේ පාර්ලිමේන්තුවෙන් හංගන් හිටියා. සැංගෙව්වා. මේක එලිපිට කතා කරේ නැහැ. එලිපිට යෝජනා ගැන විශ්ලේෂණයක් කරේ නැහැ. ඒවයි ඵල විපාක තමයි ගරු සභාපතිතුමියනි අපි මේ මූණ දෙන්නේ. 1965 සිට මම දන්න විදියට අපි 16 වතාවක් IMF එකට ගිහිල්ලා තියෙනවා. 16 වතාවකින් හරි අඩක් විතර අපි ඒක ඩිස්කන්ටිනියු කරලා තිබෙනවා. ඒක අසාර්ථක වෙලා තිබෙනවා. කියන්නේ පහුගිය අවුරුදු 28 පහුගිය අවුරුදු කාලය තුල වසර 28ක්ම අපි ඉඳලා තියෙනවා IMF ප්‍රෝග්‍රෑම්ස් වල. ඒ නිසා එකක් මතක තියාගන්න, සමගි ජන බලවේගයේ ක්‍රියාත්මක කරන මානුෂීය ධනවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදය තුල අපි මිනිස්සු ජීවත් කරලා තමයි ඒ ගහන අග්‍රීමන්ට්ස් ටික රටට උචිත ආකාරයට ක්‍රියාත්මක කරන්නේ. මම ඔබතුමියට කියන්න කැමතියි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් IMF අග්‍රීමන්ට්ස් ගැහුවා. 43 ලක්ෂ පාසල් දූ දරුවන්ගේ නිල ඇඳුම් කැපුවේ නේ? දිවාහරේ කැපුවේ නේ? ඇඟලුම් කර්මාන්ත ශේෂ්‍ය වැඩසටහන අඩපණ කරේ නේ? ගෙවල් හදන එක ලක්ෂය දසලක්ෂය 15 ලක්ෂය නතර කරේ නේ? ජන සවියට World Bank එක සල්ලි දුන්නා. World Bank එක grant එකක් දුන්නා. ඇයි? ඒගොල්ලෝ දැනගත්තා දුප්පත්කම තුරන් කිරීම දේශපාලන වැඩපිළිවෙලක් හැටියට පරිවර්තනය නොවන බව. ඒ නිසා මම එකක් කියන්න කැමතියි. මේ ආර්ථිකය කුඩා කරලා මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කරලා මිනිසුන්ගේ තෙරපලා පොඩි කරලා කුඩුපට්ටම් කරලා දරුවන්ට කිරිපිටි පැකට් එක නැති මොහොතක, අම්මලට ගර්භණී මවුරුන්ට ත්‍රිපෝෂක ටික නැති මොහොතක අපි සූදානම් නැහැ මේ වගේ දරදනු සවන් නොදෙන අමානුෂීය ජන පීඩක ජන ඝාතක යෝජනා වලට අපි සූදානම් නැහැ. ප්‍රතිපත්ති වශයෙන් සූදානම් IMF agreements වලට. හැබැයි IMF agreements ඒ අවබෝධතාවෙන් එකඟතාවෙන් නිර්මාණය වෙන්නට ඕන රටේ ලක්ෂ 220කගේ සුභසිද්ධිය උදෙසා. මේ රටේ අතිමහත් බහුතර ජනතාව කඩලා තලලා පෙරලා වට්ටලා විනාශ කරලා මේක මේ රටේ ප්‍රභූ පැලැන්තිට නොතේරෙනවා ඇති. මේ රටේ අදි පෝසතුන්ට නොතේරෙනවා ඇති. අදි පෝසතුන් ඇත්තටම කොරෝනා සමයේ තවදුරටත් තමන්ගේ වත්කම් වැඩි කරගත්තා. තවදුරටත් තමන්ගේ ලාභ වැඩි කරගත්තා. ඒ අයට නොදැනෙනවා ඇති. නමුත් මේ රටේ අතිශය බහුතර ජනතාවකට අපි මානුෂීය ධනවාදයේ ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම ජනාධිපතිවරයාත් එක්ක අපි එකඟ වෙන එක තැනක් තියෙනවා. ඒ එකඟ වෙන එක තැන තමයි IMF ක්‍රමවේදය හැරුණුකොට වෙනත් ගොඩ එන්න ක්‍රමයක් නැහැ. ඒක පිළිබඳව අපේ එකඟතාවය තියෙනවා. හැබැයි IMF එකත් එක්ක අපි කටයුතු කරන ආකාරය පිළිබඳව අපේ තියෙන ලොකු බරපතල පරතරයක්. අපි IMF එකත් එක්ක ගනුදෙනු කරන්නේ ඒගොල්ලෝ කියන කින දේවල් වලට දන ගහලා වැඳලා දන නමස්කාර පූර්වකව බාර ගන්න නෙවෙයි. අපේ යුතුකම රටේ ජනතාව වෙනුවෙන් හොඳ ශක්තිමත් විදිහට නෙගෝෂියේට් කරලා
ගන්න පුළුවන් උපරිම සහනදායි ක්‍රමවේදය රට වෙනුවෙන් දිනා ගැනීම. ඒක තමයි අපේ ස්ථාවරය. ඒ නිසා IMF එකට යන එක ගැන මගේ සමග ජන බලවේගේ අපි සියලු දෙනාගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි තමයි අර වෘකයෝ ටික එහා පැත්තේ ඉන්නකොට වෘකයන්ට කිව්වා IMF එකට බුරන්නේ නැතුව IMF එක පිළි අරගෙන IMF එකත් එක්ක සාධනීය සාකච්ඡාවකට යන්නේ කියලා. හැබැයි අද මම සතුටු වෙනවා වෘකයෝ ටික බැටළුවම පොරවාගෙන හරි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අර ප්‍රතිපත්තියට අද ඇවිල්ලා තියෙනවා. බොරුවට ස්වදේශිකත්වය, ජාතිකත්වය, දේශප්‍රේමීත්වය මේ ඔක්කොම දාගෙන ජාතිවාදය අවුස්සලා, ආගම්වාදය අවුස්සලා, රට බංකොලොත් කරලා, රට විනාශ කරලා, රටේ තිබුණු එකමුතුභාවය කුඩුපට්ටම් කරලා අද හරි බැටළුවම පොරවාගත් එක ගැන මම සතුටු වෙනවා. බැටළුවම පොරවාගත් එක ගැන දැන් කොහොම හරි තමුන්නාන්සලාගේ తాවකාලික අවස්ථානුකූලව දේශපාලන උපරවැට්ටියක් හැටියට වෙනස් වෙන වෙනුවට මම ඉල්ලීමක් කරනවා න්‍යායාත්මකව තමුන්නාන්සලා වෙනස් වෙන්න. මේ දූපතක මානසිකත්වය තුළ මේ සංවෘත වැහුණු ක්‍රමවේදයක් තුළ මේ රටට ඉදිරියකුත් නැහැ ආත්මයකුත් නැහැ. අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නට ඕන. අපි ජාත්‍යන්තරයේත් එක්ක ගනුදෙනු කරන්නට ඕන. හැබැයි ගනුදෙනු කරන්නම් වාලේ ගනුදෙනු කරන්නට බෑ. හොඳ කොන්දක් තියාගෙන කසේරුකාවක් තියාගෙන ශක්තිමත් නෙගෝෂියේෂන් එකකට යන්නට ඕන. ඒ නිසා අපිට ඇහුණා මේ සභාවේ කියවෙනවා මේ අපි IMF කොන්දේසි පිළිපදින්නේ නැහැ කියලා අපේ රජයක් තුල. මම පැහැදිලිව කියන්න කැමතියි අපි අපේ රජයක් තුල ජනතා හිතවාදී සංශෝධන ක්‍රියාත්මක කරන්න අපි උත්සාහ කරනවා. ඒකේ ඊට කඩක් තියෙනවා. IMF යෝජනා අමෙන් කරන්නට ඕන තරම් අවස්ථාව තියෙනවා. හැබැයි ඒව සාකච්ඡා කරන අයට කොන්දක් තියෙන්න ඕන, දැනුමක් තියෙන්න ඕනේ මේ දේ කරන්න. මම පැහැදිලිව කියන්න කැමතියි IMF නෙවෙයි, World Bank නෙවෙයි, ADB නෙවෙයි, ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කිරීමේ ශක්තිමත්ම, දක්ෂතම, පරිණතම කුසලතාවයන් විශාල ප්‍රමාණයකින් හෙවි හොඳම කණ්ඩායමින්නේ සමග ජන බලවේගයටයි, සමග ජන සන්ධානයටයි. ඒ අය උපයෝගී කරගෙන අපි සූදානම් ඇත්ත වශයෙන්ම ජනතාව ජීවත් කරවන ඕනම ගිවිසුමකට අපි සූදානම්. හිතාගෙන ඉන්න ඇති අපි අද විවාදයට එනකොට නිකන් එතුමගේ කතාව විතරක් අහලා උත්තර දෙන්නයි කියලා නෑ. අපි මේ ගිවිසුමේ මේ පිටු 155ම කියෙව්වා. මේ 155ම ඊයේ දවසේ කියවලා සූදානම් වුණා. අපි නිදිමත විපක්ෂයක් නෙවෙයි, අපි නොනිදන විපක්ෂයක්. අපි සදාකාලිකව පොදුජන සුභසිද්ධිය උදෙසා කැපවුණු විපක්ෂයක්. අනිවාර්යෙන්ම ළඟදිම අපේ රජය බිහි වෙනවා. මම කියන්න කැමතියි අද තමුන්නාන්සේලා ඔච්චර රතිඤ්ඤා පත්තු කරනවා නම් මම අවසාන වශයෙන් අහන්න කැමතියි, තියන්නකො මැතිවරණ රතිඤ්ඤා පත්තු කළ මැතිවරණ තියන්, මැතිවරණ තියන්, ඔච්චර මහලොක්ක නම්, ඔච්චර මහලොකු පොරවල්ල නම්, තමුන්නාන්සේලාගේ පොරකම තියෙන මේ කස්සනේ, මේ 225ක් ඇතුලේ 134ක් පොරවල් වෙලා ඉන්නවා. හරි, ඕගොල්ලෝ එන්නකො 120ත් එක්ක ඕගොල්ලෝගේ කලස් පෙන්නන්න, ඕගොල්ලෝගේ කොන්ද පෙන්නන්න, ඕගොල්ලෝගේ කසේරුකාව පෙන්නන්න. ඒ නිසා මම එකක් කියන්න කැමතියි අවසාන වශයෙන්, ගරු සභාපතිතුමියනි, අවසාන වශයෙන් මම කියන්න කැමතියි ජනාධිපතිවරයා දැන් කතා කරේ අයවේශක ගැන. මම පැහැදිලිව කියන්න කැමතියි එතුමා ප්‍රමුඛ ආණ්ඩුව මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු ඉන්ටරිම් ඕඩර්ස් ටික ක්‍රියාත්මක කරන්නට දෙන්නේ නැහැ. මුදල් අමාත්‍යංශය ඔච්චර ලොකුවට IMF අග්‍රීමෙන්ට් ගහගෙන ඔච්චර වාරික අටකින් $2.9 billion ලැබෙනවා නම් අර මැතිවරණයට අවශ්‍ය 2023 වෙන් වුණු මුදල් වලින් 0.68 දෙන්න බැරිද? බිලියන 10 දෙන්න බැරිද? ඇත්ත වශයෙන්ම මේ රටේ අධිකරණය අපහාස කරලා හැල්ලුට ලක් කරලා මේ රටේ අතකොළුව දෙන්නේ ප්‍රිවිලෙජස් වගේ මොනවද පිස්සු යෝජනා ටිකක් ඉදිරිපත් කරලා ඒකට මුව වෙලා ඒකට සැඟවිලා ජජස්ව පාර්ලිමේන්තුවට ගෙන්නලා ඒගොල්ලන්ට අපහාස කරලා ඒගොල්ලන්ව රිඩිකියුල් කරලා ඒගොල්ලන්ව විනාශ කරලා ඒව කරන්න එපා. දැන් IMF එකෙන් ඔක්කොම හැම්බුණා නම් ඔක්කොම කරා නම් තියන්න මැතිවරණේ, පළාත් පාලන මැතිවරණේ තියන්න බැරි නම් තියන්නකෝ මහ මැතිවරණයක්, තියන්න මහ මැතිවරණයක්. පළාත් පාලන මැතිවරණේ තියන්න කැමති නැත්නම් තියන්න පහ මහ මැතිවරණයක්. ඇයි බයද? අපි බය නැහැ, අපි සූදානම්. අපි පළාත් පාලන මැතිවරණයට සූදානම්, පළාත් සභා මැතිවරණයට සූදානම්. මතක තියාගන්න මහමැතිවරණයත් සූදානම් ජනාධිපතිවරණයත් සූදානම් අපි ඒවට සූදානම් ඒ ගැන බය වෙන්න එපා ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න කැමතියි තවදුරටත් අපි මේ වார்த்தාව පරිශීලනය කරලා මම ධනාත්මකව කියන්නට ඕන එකතු වෙන්න පුළුවන් තැන්වල අපි එකතු වෙනවා ඒ වගේම මම කියන්න කැමතියි දැන් මේ යෝජනා ටික ලැබිලා තියෙනවානේ ඔබතුමන්ලා එකතු වෙන්නේ කියලා තියෙනවානේ මේ ගත්ත හැම තීන්දුවක් පිටුපසම දැන් මේ තියෙනවා පිටු හතරක සමරි එකක් මේ ගත්ත හැම තීන්දුවක් පිටුපසම ඒ තීන්දුව ගත්ත ඒ ඇනලිසිස් එක ඒ පදනම ඒ විද්‍යාත්මක විශ්ලේෂණය දත්ත සහිතව අපිට ලබා දෙන්න එතකොට අපිට පුළුවන් මේ පියවර මේ මේ දත්ත මත මේ මේ සාක්ෂි මත මේ මේ කේස් ස්ටඩිස් මත තීන්දුනා ඒවයි නිවැරදි භාවය අපිට තීන්දු කරන්නට පුළුවන් ඒ නිසා නිකන් කියන්නේ නැහැ මේ IMF report එක පෙන්නලා මේකට උදව් කරන්නයි කියලා. ඒකට අපි සූදානම් නැහැ. මේ අරගෙන තිබෙන හැම තීන්දුවක් පිටුපසම ඔබලා කළා තිබෙන ඇනලිසිස් එක මේ පාර්ලිමේන්තුවට දත්ත විශ්ලේෂණ ඉදිරිපත් කරන්න. එතකොට අපි එකඟ වෙන්න පුළුවන් වුණු තැන්වල අපි එකඟ වෙමු. බැරි තැන්වල අපි එලි පිටම කියනවා මේ දේ කරන්න බැහැයි කියලා. මතක තබා ගන්න මේ රට ගොඩ ගන්න පුළුවන් මානුෂීය ධනවාදයෙන් පමණයි වෙළඳපොළ ආර්ථිකයෙන් පමණයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පමණයි ඒ ගමන යන්නට සමගි ජන බලවේගයක් සමගි ජන සංධානයක් සූදානම් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මට අවස්ථාව ලබා දුන්න ඔබතුමිට ස්තුතියි.
ස්තුතියි.